දෛහමනා මහා සංඝරත්නයේ අවසරයි. අපි සාකච්ඡා කරමින් සිටියේ සබ්බාසව සූත්‍ර දේශනාව. අපිට එතකොට අද පටන් ගන්න තිබුණේ දසනා පහතබ්බ ආසවා කියන කොටසින් නේ. එතකොට සිටීම තේරුම දර්ශනයෙන් නැත්නම් සෝතාපට්ටි මාර්ග ඥානයෙන් ග්‍රහණය කළ යුතු ආශ්‍රව කියන එකයි. එතකොට මේ දස්සන කියන වචනයේ තේරුම ඉස්සරහට විස්තර වෙනවා අට කතාවේ. නිසා ඉතින් ඒ ගැන අපි එතනදි කතා කරමු. නේද? හරි. එහෙමනම් අපි පළවෙනි ඡේදේ කවුරු හරි කියවමු බලන්න නේද? කැමැත්තෙන් කවුරු හරි මේ ඡේදය 17 එතකොට භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව ආරම්භ කරමින් දේශනා මතක් කරන්නේ මහණෙනි දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව මොනවාද කියලා අහලා ඊට පස්සේ දේශනාව ආරම්භ කරනවා. අසෘතවත් පෘථග්ජන කෙනෙක්. ඒ කියන්නේ කොයි වගේද? අරියාණං අදස්සාවි. මොකක්ද තේරුම? දකින්නේ නැහැ. දකින්නේ නැති අරිය ධම්මස්ස අපෝවිදෝ. ආර්ය ධර්මයට ධර්මයේ දක්ෂ නැති. අරිය ධම්මේ අවිනීතෝ. ආර්ය ධර්මයෙහි නොහිත්මු. අන්න ඒ වගේ පෘථග්ජන කෙනෙක්. ඒ වගේම මෙතන අරියාණං කියපු කියලා යොදපු වචනේ වෙනුවට සප්පුරිසාණං අදස්සාවි ඒ විදිහට ඒ පාඨයෙන් නැවත විස්තර කරනවා. සත්පුරුෂයන්ව දකින්නේ නැති සත්පුරුෂ ධර්මයේ දක්ෂ නොවුණු සත්පුරුෂ ධර්මයේ නොහික්මුණු ඒ විදිහේ අශ්‍රතවත් පෘථග්ජන කෙනෙක් ඉන්නවා. ඒ කෙනා මෙනෙහි කළ යුතු ධර්ම මොනවද කියලා දන්නේ නැහැ. මොනවද මෙනෙහි කරන්න ඕන කියලා දන්නේ නැහැ. එතකොට මෙනෙහි නොකර යුතු දේවල් ඒ දේවල් දන්නෙත් නැහැ. ඒ කෙනා මෙනෙහි කළ යුතු දේවල් නොදැන දන්නේ නැතිව ඒ වගේම මෙනෙහි නොකළ යුතු දේවල් දන්නෙත් නැතිව යම් ධර්ම තියෙනවද මෙනෙහි නොකළ යුතු? ඒ කියන්නේ මෙනෙහි කිරීම සුදුසු නොවන ධර්ම තියෙනවද? ඒවා මෙනෙහි කරන්න ගන්න. ඒ වගේම මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි නොකර ඉන්නවා. කෙටියෙන්ම කිව්වොත් නොකළ යුතු දේ කරනවා, කළ යුතු දේ නොකර ඉන්නවා. මොකද මේ කෙනා දන්නේ නැහැ කරන්න ඕනේ දේ මොකක්ද, නොකළ යුත්තේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඇයි? මේ කෙනා ධර්මයේ හික්මෙන්නෙත් නැති නිසා. ඒ වගේම සත්පුරුෂය ඉන්න ඇසුරු කරලා එහෙම දන්නේ නැති නිසා. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා, මහණෙනි මේ මෙනෙහි නොකළ යුතු දේවල් මොනවද? ඒ කියන්නේ මේ කලින් කියපු අසෘතවත් පෘථග්ජන කෙනා මෙනෙහි කරන්නට යෙදුණ, ඒ කෙනා මෙනෙහි කරන්න පටන් ගන්න මෙනෙහි නොකළ යුතු දේවල් කියලා කියන්නේ මොනවද? න මානසිකරණීය ධම්මා. එතකොට යම් මෙනෙහි නොකළ යුතු දේවල් ටිකක් මෙනෙහි කරනවායි කියලා කියවනේ මේකේ නම්. අන්න ඒ කියපු මෙනෙහි කළ නොකළ යුතු දේවල් මොනවද? න මානසිකරණීය ධම්ම. පැහැදිලිනේ. එතකොට ඒක විස්තර කරනවා මොනවද අපි මෙනෙහි කරන්න සුදුසු නැති. එතකොට මෙතන තව පාඩයක් තියෙනවා, ඒකත් අපි මේ ගාමම පැහැදිලි කරගෙන යන්න ඕන. අස්කෘතවත් කෘතඥ කියලා කෙනෙක් ගැන කියනවා මෙතන. එතකොට ඊට විරුද්ධ වචනේ මොකක්ද? අස්කෘතවත් ආර්ය ශ්‍රාවකීන් වහන්සේ කියන එකයි. එතකොට මේ කෘතඥ කියන වචනය කොටස් දෙකකට බෙදලා විස්තර කරනවා. අස්කෘතවත් කෘතඥයා සහ කල්යාණ කෘතඥ කියලා. පැහැදිලිද? එතකොට කවුද කල්යාණ කෘතඥ කියන්නේ? කවුද අස්කෘතවත් කෘතඥ කියලා කියන්නේ? පවර චිත්තයස්ම ඒ දේවල් ඒකේ නා අසුතු අසුතන්‍ය. එතකොට කොහොමද මේ ස්කන්ධ ආයතන ධාතු චතුරාර්ය සත්‍ය ඒ වගේම සූවිසි ප්‍රත්‍ය දෙවිසි ඉන්ද්‍රිය මෙන්න මේ කියන ධර්ම පිළිබඳව ඒ වගේ විස්තර විභාග සම්බන්ධව දන්න කෙනාට අපි කියනවා කල්යාණ කෘතඥ කියලා. ඒ දේවල් දන්න කෘතඥ කෙනා. ඒ දේවල් දන්නේ නැති කෘතඥ කෙනාට අපි නමක් කියනවා අසෘතවත් කෘතඥ කියලා. ඒ නිසා අඩුම අපි මේ දේවල් ටික දැනගෙනවත් ඉන්න ඕන නේද? එහෙම නැත්නම් අපිත් කොයි ගණයටද වැටෙන්නේ? මෙන්න මේ ගණයට නේද? ඒ නිසා මේ දේවල් දැනගෙන ඉන්න ඕන. පැහැදිලි නේද? ආ. මේ දේවල් දැනගෙන හිටියේ නැත්නම් තමයි මොකද වෙන්නේ? කරන්න ඕන දේ දන්නේ නැහැ. ඒ නිසා වැරදි දේවල් මෙනෙහි කරන්නේ. අපි මේ දේවල් ගැන විස්තර විභාග දන්නේ නැති නිසා. පැහැදිලිද? එතකොට මෙතන මේ අපි අර කලින් විස්තර කළා වගේ යම් සිදුවීමක් වුණාම ඒක මමයි මේ අත්දැකීම ලැබුවේ, මමයි මේ දේ කළේ, මටයි මේ දේ වුණේ කියලා කල්පනා කරනවා නම් අන්න වැරදි මෙනෙහි කිරීමක්, වැරදි කල්පනා කිරීමක්. එහෙම වෙන්නේ මොකක් නිසාද? මෙන්න මේ ටික නිසා නේ. අරියාණං අදස්සාවි ඔය විදියට, සප්පුරිසාණං අදස්සාවි ඒ විදියට කියපු විදියට අපි සත්පුරුෂයින්ව ඇසුරු කරලා අඩුයි. ඒ වගේම ධර්මය හරියට සිහි කරලා නිවැරදි ක්‍රමයට ධර්මය ගැන දැනගෙන අඩුකම නිසා. පැහැදිලිද? අපි මේ ටික හරියට දැනගත්තොත් අපි දන්නවා සිහි කළ යුතු විදිය සහ නොකළ යුතු විදිය. එහෙමනම් ඒ වැරදි විදියට සිහි කරන්නේ නැතුව නිවැරදි ක්‍රමයට සිහි කරන්න පුරුදු වෙනවා. පැහැදිලිද? ඊට පස්සේ විස්තර කරනවා තොර මෙන්න මේ කියපු විදියට යම් කෙනෙක් මේ මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි කරනවා නම්, මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි කරනවා නම් ඒ කිනාට මොකද වෙන්නේ? අනුපන්නෝවා කාමාශ්‍රව උපජ්ජති. නූපන් කාම ආශ්‍රවය උපදිනවා, උපන් කාමාශ්‍රවය වැඩෙනවා. නූපන් භවාශ්‍රවය උපදිනවා, උපන්නා වූ භවාශ්‍රවය වැඩෙනවා. නූපන්නා වූ අවිද්‍යා ආශ්‍රවය උපදිනවා, උපන්නා වූ අවිද්‍යා ආශ්‍රවය වැඩෙනවා. අන්න එහෙම දේවල් තියෙනවා නම් මෙන්න මේ කටයුතු ටික සිද්ධ වෙන යම් දෙයක් තියෙනවා නම් ඒවට අපි කියනවා මෙනෙහි නොකළ යුතු ධර්ම කියලා. මෙනෙහි නොකළ යුතු ධර්ම මෙනෙහි කිරීම කියලා කියන්නේ මොකක්ද? මෙන්න මේ ප්‍රතිඵල ටික ලැබෙනවා නම් නූපන්නා වූ ආශ්‍රව වැඩෙනවා නම්, නූපන්නා වූ ආශ්‍රව උපදිනවා නම්, උපන්නා ආශ්‍රව වැඩෙනවා නම් අන්න ඒ විදිහේ මෙනෙහි කිරීම වලට අපි කියනවා මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි කිරීමක් කියලා. පැහැදිලිද? පැහැදිලිද? ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ආපහු විස්තර කරනවා යම් මෙනෙහි කළ යුතු ධර්ම මෙනෙහි නොකර සිටිනවා කියලා කිව්වේ මොකක්ද? දැන් මේ කෙනා මෙනෙහි නොකළ යුතු දේවල් කරනවා වගේම මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කරන්නේ නැහැ. අන්න ඊට පස්සේ විස්තර කරනවා මොනවද මේ මෙනෙහි කළ යුතු ඒත් මේ කෙනා මෙනෙහි නොකර ඉන්න දේවල්. යම් ධර්මයක් මෙනෙහි කරද්දී නූපන්නා වූ කාමාශ්‍රවය උපදින්නේ නැද්ද? උපන්නා වූ කාම ආශ්‍රවය ප්‍රහාණය වෙනවද? නූපන්නා වූ භව ආශ්‍රවය උපදින්නේ නැහැ. උපන්නා වූ භවාශ්‍රවය ප්‍රහාණය වෙනවනා. නූපන්නා වූ අවිද්‍යාශ්‍රවය උපදින්නේ නැත්නම්, ඒ වගේම උපන්නා වූ අවිද්‍යා ආශ්‍රවය ප්‍රහාණය වෙනවනම්, අන්න ඒ විදිහේ ධර්මවලට අපි කියනවා මෙනෙහි කළ යුතු ධර්ම කියලා. පැහැදිලිද? නමුත් මේ කෙනා ඒවා මෙනෙහි කරන්නේ නැහැ. අන්න ඊට පස්සේ විස්තර කරනවා මෙනෙහි නොකළ යුතු ධර්ම මෙනෙහි කරන්නා වූත්, මෙනෙහි කළ යුතු ධර්ම මෙනෙහි නොකරන්නා වූත්, අන්න ඒ කෙනාට නූපන්නා වූ ආශ්‍රව උපදිනවා, ඒ වගේම උපන්නා වූ ආශ්‍රව වැඩෙන්න පටන් ගන්නවා. පැහැදිලිද? කාටද එහෙම වෙන්නේ? කෙටියෙන්ම කිව්වොත් නොකළ යුත්ත කරන, කළ යුත්ත නොකරන කෙනාට. හරි, ඊට පස්සේ අපි බලමු මේ ගැන අටකතාවේ තියෙන විස්තරය. ඒ ටිකත් අපි කියවන්න දෙමු කාට හරි නේ. ආ දැන් ඒ දර්ශනීන් ප්‍රහාණය කළ යුතු, සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආදී වශයෙන් භාග්‍යතුන් වහන්සේ ඒ දේශනා වෙදී මුලින් මාතෘකා වශයෙන් තබන්න යෙදුනා ආශ්‍රව කොටස් හතකට බෙදලා. ඒ හත අනුපිළිවෙලින් දේශනා කරන්න තමයි එකින් එක කතමේච භික්කවේ ආසවා දසනාපහා තබ්බා කියලා මුලින්ම පළවෙනි කාරණාව, ඒ පළවෙනි ආශ්‍රව වර්ගය ප්‍රශ්නයක් අහලා, ඒ සම්බන්ධව ප්‍රශ්නයක් අහලා විස්තර කරන්න ආරම්භ කළේ. එතකොට මූලපරියාය සූත්‍ර වර්ණනාවේ විස්තර කරපු විදියට ඉද බික්කවේ අසුතවා පුතුජ්ජනෝ ඒ ආදී වශයෙන් පුද්ගල අදිෂ්ඨාන දේශනාවක් ආරම්භ කළා. මොකක්ද මේ පුද්ගල අදිෂ්ඨාන දේශනා කියලා කියන්නේ? පුද්ගලාදිෂ්ඨාන සහ එතකොට ධර්මයක් මුල් කරගෙන අපි ඒක කිව්වොත් අර්ථය පැහැදිලි වෙනවා. ප්‍රශ්නයක් අහන්න එතකොට ඉඩ නැති වෙනවා නේ. හරි, කවුරු හරි කියමු බලන්න මොකක්ද පුද්ගල අදිෂ්ඨාන දේශනාවක් කියලා කියන්නේ? සූත්‍ර දේශනා කියවද්දී මේක අහුවෙන්නේ නැති. ඒ අර්ථයමත් නෙවෙයි මෙතනදී. එතකොට මෙතනදී දැන් එහෙම නිශ්චිතව කෙනෙක් අරමුණු කරලම කරපු දේශනාවක් නෙවෙයිනේ මේක. පැහැදිලිනේ? ඒ අර්ථයෙන් නෙවෙයි. කාගෙන්ද අපව ගහන්නේ? හැමදාම අහන්නේ නැති කාගෙන් හරි අහමුනේ. කියමු බලන්න ඥානකෝ විදායස්. පුද්ගලෙක් අරමුණු කරලා. තව කවුරු හරි උත්තරයක් දෙමු බලන්න. දැන් අපිට කියන්න පුළුවන් මේක විස්තරේ හොයලාම දෙන්නම පිළිසක නේද? හරි මෙතන ටික කෙටියෙන් කියන්නේ මේ මෙතන පේනෙමෙති පුග්ගලාදිඨාන ධම්මාදිඨානකතෝ ඉමේසු දීසු සුත්තේසු දේශනායි විශේෂෝ ඒ විදිහට පාඩයක් තියෙනවා මෙතන තියෙනවා දෙආකාරයක ධර්මදේශනා කොටස් දෙකකට බෙදෙනවා කොහොමද පුග්ගලාදිඨාන සහ ධම්මාදිඨාන කියලා එතකොට මොකක්ද මේ පුග්ගලාදිඨාන කියලා කියන්නේ ඒ තැනකදී උදාහරණයකට අපි කිව්වොත් තස්මින් සමයේ අපි හිතමු පස්සෝ හෝති වේදනා හෝති ඔය විදිහ අභිධර්මයේ දේශනා වන්නිනවනේ ඒ තැන්වල කෙනෙක් ගැන කියනවාද තස්ස පස්සෝ උප්පජ්ජති එහෙම කියන්නේ පැහැදිලිද එහෙම නැත්නම් තස්ස පුද්ගලස්ස පස්සෝ උප්පජ්ජති කියලා වගේ කිව්වොත් අන්න පුද්ගලයෙක් ගැන කියලා තමයි මේ ධර්මය ගැන කිව්වේ. පැහැදිලිද? යම් පුද්ගලයෙකුට මේ ස්පර්ශයේ උපදිනවා කියලා කිව්වොත් අපි හිතමු පළවෙනි කුසල් හිත ගැන දේශනා කරන අවස්ථාවක් කියලා හිතමු අපි. පළවෙනි කුසල් හිත ගැන. යම් කෙනෙක් බුද්ධ වන්දනා කරනවා නම් ඒ පුද්ගලයාට මේ පළමුවෙනි කුසල් හිත උපදින්න පුළුවන් කියලා අපිට කියන්න පුළුවන්. වාක්‍යයක් හදලා ලියන්න පුළුවන්. පැහැදිලිද කොහොමද යම් පුද්ගලයෙක් බුද්ධ පූජාවක් කරනවා නම් ඒ කෙනාට මේ පළමුවෙනි කුසල් හිත උපදින්න පුළුවන්. ඒ තැනකදී අපි පුද්ගලයෙක් ගැන කතා කළාද නැද්ද? පුද්ගලයෙක්ව මේ කුසල් හිත උපදින අයිතිකාරයෙක් ගැන කතා කළා. පැහැදිලිද? එහෙම මොකුත්ම නොකිය පළමුවෙනි කුසල් හිත ඉපදිය හැකි. දෙවෙනි කුසල් හිත ඉපදිය හැකි කියලා පුද්ගලයෙක් ගැන කතා නොකර නිකම්ම ධර්ම වශයෙන් විතරක් කතා කරගෙන යන්න පුළුවන්ද බෙයිද? පුළුවන්. දොර තස්මින් සමයේ පස්සෝ හෝති වේදනා හෝති ඔය විදිහට ඒ දේශනාවේදී පුද්ගලයෙක් ගැන කියන්නේ නෑනේ. පැහැදිලි නේද? ධර්ම ගැන විතරයි කියවෙන්නේ. ඒ අභිධර්ම දේශනාව. අන්න ඒ විදිහට ධර්ම ගැන විතරක්ම කියවෙනවා නම් ඒවට අපි කියනවා ධම්මාදිඨාන දේශනා කියලා. එහෙම නැතුව යම් පුද්ගලයෙක් මෙහෙම කරනවා නම් ඒ කෙනාට මෙහෙම ධර්මයක් උපදිනවා අන්න ඒ විදිහට දේශනා කරනවා නම් ඒකට කියනවා මොකක්ද පුද්ගල අදිෂ්ඨාන දේශනාවක් කියලා. එතකොට මෙතනදී ඒකයි මේ කිව්වේ මේක පුද්ගල අදිෂ්ඨාන දේශනාවක්. ඒ නිසා මේ තියෙන පේනම ඇති මෙන්න මේ විදිහට යම් කෙනෙක් කරනවා නම් ඒ කෙනාට මෙන්න මේ ධර්ම පහළ වෙනවා. පැහැදිලිද? මේ විදියට කටයුතු කරන කිනාට පුද්ගලයාට මේ ධර්ම පහළ වෙනවා කියලා දේශනා කරනවා. පැහැදිලිද? ආ ඒ නිසා තමයි ඒකට කිව්වේ මොන දේශනාවක්ද? පුද්ගලාදිත්තාන දේශනා. පැහැදිලිද? ඒවත් දැනගෙන තියෙන්න ඕන නැත්නම් කියවගෙන යද්දි මොකක්ද මේ පුද්ගලාදිත්තාන කියන්නේ? ඒක තේරෙන්නේ නැහැ. පැහැදිලිද? ආ ඒ නිසා තමයි මේ පුද්ගලාදිත්තාන දේශනාවන් නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මෙතන අශ්‍රතවත් පෘථග්ජනයා කියලා ඒ විදිහට පුද්ගලයෙකුගේ ශීර්ෂයෙන් මේ ධර්ම පහළ වෙන්නේ කෙබඳු පුද්ගලයෙක්ගේ సంతානයේද කියන ඒ අර්ථයෙන් තමයි මේ විදිහට දේශනාව ආරම්භ කළේ. මේ කියන්නේ මොකක්ද? ඊළඟට විස්තර කරනවා මෙනෙහි කළ යුතු ධර්ම නොදන්නවා කියලා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ආවර්ජනා කළ යුතු ධර්ම ගැන දන්නේ නැහැ කියන එකයි. තමන් හිතට එළවා ගත යුතු එහෙම නැත්නම් ආවර්ජනා කළ යුතු ධර්ම මේකේ නා දන්නේ නැහැ. අමනසිකරණීයේ කියලා කිව්වේ ඊට විරුද්ධ කාරණාව ගැන. ඊට මෙනෙහි නොකළ යුතු කියන එක නෙමෙයි මේකට විරුද්ධ කාරණාවයි මේ කිව්වේ. ඉතිරි පද සම්බන්ධවත් ඒ විදිය තමයි කියලා එකින් එක ඔක්කොම මේ වචන විස්තර කරන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න හොඳ විස්තරයක් තියෙනවා මෙතන. මේ කාරණාව ගොඩාක් වැදගත් කාරණාවක් මේ කියන්නේ. මේ ධර්ම මෙනෙහි කළ යුතුයි, මේ ධර්ම මෙනෙහි නොකළ යුතුයි කියලා ධර්ම වශයෙන් නියමයක් නැහැ. ධර්ම වශයෙන් ප්‍රභේද කරන්න බෑ මේ ධර්ම මෙනෙහි කළ යුතුයි, මේ ධර්ම මෙනෙහි නොකළ යුතුයි කියලා. හැබැයි ආකාර වශයෙන් නම් තියෙනවා මේ ආකාරයෙන් මෙනෙහි කළ යුතුයි, මේ ආකාරයෙන් මෙනෙහි නොකළ යුතුයි කියලා. උදාහරණයක් විදියට කියනවා නම් අපි හිතමු වර්ණ රූපය කියන එක යම් ධර්මයක්නේ. අපි හිතමු ඉෂ්ට රූපයක් අපි දකිනවා. ඉෂ්ට රූපයක් තියෙනවා. ඒ ඉෂ්ට රූප මෙනෙහි කළ යුතු නැහැ. අනිෂ්ඨ රූප මෙනෙහි කළ යුතුයි. ඒ විදිහේ ඒ ධර්මතා වශයෙන් අපිට බෙදන්න පුළුවන් ද පරමාර්ථ ධර්ම වලින් කොටසක් තියෙනවා මෙනෙහි කළ යුතු කොටසක් මෙනෙහි නොකළ යුතුයි කියලා පරමාර්ථ ධර්ම බෙදන්න පුළුවන්ද? එහෙම බෙදන්න පුළුවන්ද? එහෙම බෙදන්න බෑ. පැහැදිලි නේද? හැබැයි මේ පරමාර්ථ ධර්ම සම්බන්ධව අපිට බෙදන්න පුළුවන් මේ පරමාර්ථ ධර්ම අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කළ යුතුයි, නිත්‍ය ආදී වශයෙන් මෙනෙහි නොකළ යුතුයි කියලා බෙදන්න පුළුවන් ආකාර වශයෙන්. එහෙදිවිද ඒ එකම ධර්ම සම්බන්ධව අපට මෙනෙහි කළ යුතු ආකාරය සහ මෙනෙහි නොකළ යුතු ආකාර වශයෙන් බෙදන්න පුළුවන්. හැබැයි මේ ධර්ම මෙනෙහි කරන්න ඕන, මේවා මෙනෙහි කරන්න එපා කියලා ඒ ධර්ම වශයෙන් ඒවා වෙන් කරන්න බැහැ. ඒක තමයි මෙතන මේ විස්තර කරන්නේ. ඒ නිසා අපිට දැන් උදාහරණයක් විදිහට කෙනෙකුට කේන්ති කියොත් ඒ හිතේ තියෙන්නේ කුසල් ධර්මද අකුසල්ද? අකුසල්ද? අකුසල් ධර්ම. ඒවා අපි අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කළ යුතුයිද නැද්ද? ඒවත් මෙනෙහි කළ යුතුයි. පැහැදිලිද? ඒ නිසානි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කොහොමද? සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. එතකොට ඒවත් මෙනෙහි කරන්න ඕන. පැහැදිලි නේද? එතකොට නීවරණ ධර්ම ඒවත් විපස්සනා කරන විදිය මෙනෙහි කළ යුතු ආකාරය ධම්මානුපස්සනාව යටතේ දක්වලා තියෙනවද නැද්ද? තියෙනවද එහෙම? දීඝනිකායේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව කියවලා ඇති නේද? පාඩම් කරලත් ඇති සමහර ආයතනවල. ඒකේ තියෙනවද නැද්ද? නේද? කොහොමද තියෙන්නේ? යතාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදෝ හෝති තංච පජානාති. ඔය විදිහට දැන් කාමච්ඡන්ද කියලා කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. ඒ දේවලුත් අපි විපස්සනා වශයෙන් වැඩිය යුතුද නැද්ද? වැඩිය යුතුයි. ඒ බව පැහැදිලිව දේශනා කරලා තියෙනවා. එහෙමනම් මේ ධර්ම වශයෙන් පරමාර්ථ ධර්ම මේ දේවල් මෙනෙහි කළ යුතුයි, මේවා මෙනෙහි කළ යුතු නෑ කියලා එහෙම සඳහනක් නෑ. හැබැයි මේ පරමාර්ථ ධර්ම මෙනෙහි කළ යුතු ආකාරයක් සහ මෙනෙහි නොකළ යුතු ආකාරයක් තියෙනවා. ඒ ගැන තමයි අපිට වැදගත් වෙන්නේ ආපහු ඒක මතක් කළේ එකයි. අපි සමහර විට වැරදි ආකාරයට මෙනෙහි කළොත් මේ එකම ධර්මය වැරදි ආකාරයට මෙනෙහි කළොත් අකුසල් උපදින්නත්, නිවැරදි ආකාරයට මෙනෙහි කළොත් කුසල් උපදින්නත් හේතු වෙනවා. කොහොමද? අපට අපි කුසලයක් කරනවා. ඒ කුසල් හිත, කුසල් හිතේ තියෙන ධර්ම අපි නিত্য සුභ සුඛ ආත්ම වශයෙන් මෙනෙහි කරනවා. අපි කුසලයක් කරලා කරපු දේ හොඳයිද නැද්ද? හොඳයි. කුසලයක් කරේ. අපි තුමු බුද්ධ වන්දනාවක් කළා. එහෙම නැත්නම් දානයක් දුන්නා කියලා හිතමුකෝ. දානයක් දීලා එහෙම නැත්නම් කාට හරි දහම් කරුණු ටිකක් කියලා දෙනවා. කියලා දීලා මමයි කියලා දුන්නේ. අනිත් අයට වඩා හොඳට මට කියලා දෙන්න පුළුවන්. එහෙම කියලා අපි හිතුවොත් කලින් කලේ කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්. ඒ කුසලය වැරදි ආකාරයෙන් මෙනෙහි කළොත් මොකද වෙන්නේ? ඒ කුසල් ධර්ම අන්න අකුසල් උපදින්න පුළුවන්. පැහැදිලිද? එතකොට ඒ වෙලාවේ ඇති වුණෝ ඒ ඥාණය මගේ, මටයි ඒ ඥාණය පහළ වුණේ කියලා අපි කල්පනා කළොත් කුසල් වැඩෙනවද? සසර කෙටි වෙනවද? පැහැදිලිනේ කතාව එහෙමනම්. ඉතින් ඒ කුසල් හිතේ තියෙන ධර්මම අපි මෙනෙහි කරනවා. මේ වෙලාවේ ඇති වුණු ඒ ධර්ම අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. ඒ මොහොතේ නැතිව ගියා. ඒ වගේම දුක් ස්වභාවයෙන් යුක්තයි. මොකද භංගයට පත් වෙන ධර්ම. මට ඕන විදිහට පවත්වන්න බෑ. අනාත්ම ස්වභාවයෙන් යුක්තයි. මේ විදිහට අපි මෙනෙහි කරනවා නම් කෙලෙස් වැඩෙනවද අඩු වෙනවද? අන්න කෙලෙස් මාන ආදී කෙලෙස් අඩු වෙන්න හේතු වෙනවා. එහෙමනම් මෙන්න මේ මෙනෙහි කළ යුතුයි මෙනෙහි නොකළ යුතුයි කියලා පරමාර්ථ ධර්මවල බෙදීමක් නෙවෙයි තියෙන්නේ. එහෙමනම් මෙනෙහි කළ යුතු ආකාරය සහ මෙනෙහි නොකළ යුතු ආකාරය කියලා ආකාර දෙකක් තියෙනවා. යම් ආකාරයකින් මෙනෙහි කරද්දී අකුසල් උපදින්න කාරණාවක් වෙනවද? අන්න ඒ ආකාරයෙන් මෙනෙහි නොකළ යුතුයි කියලයි මෙතන කියන්නේ. පැහැදිලි නේ? ඒ වගේම යම් ආකාරයකින් කුසල් උප්පත්තියට හේතු සාධක වෙනවද ඒ ආකාරයෙන් මෙනෙහි කළ යුතුයි. ඒ නිසා යස්ස භික්කවේ ධම්මේ මනසිකරවතෝ අනුප්පන්නෝ වා කාමාසවෝ යනාදී වශයෙන් විස්තර කළා පිළේදී. පිළේ ඒ විදියට විස්තර කළා. මේ වෙනකන් කියපු ටිකේ මොකක් හෝ ගැටලුවක් තියේනම් අහම බලන්න. පුළුවන්. එහෙම බෙදන්න පුළුවන්. එතකොට එහෙම දැන් අපි එහෙම කිව්වේ නැහැ. කුසල් ද අකුසල්ද කියලා බෙදන්න බෑ කියලා නෙමෙයි මේ කිව්වේ. මෙනෙහි කළ යුතු ධර්ම සහ මෙනෙහි නොකළ යුතු ධර්ම කියලා බෙදන්න බෑ. පැහැදිලි නේද? පරමාර්ථ ධර්මවල සෝබන ධර්ම, ඒ වගේම අකුසල් ධර්ම ඒ විදිහට බෙදනවනේ. පැහැදිලිද? චෛතසික එහෙම. හැබැයි දැන් ඒ අකුසල් චෛතසික කියන දේවල් නිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරන්නයි හොඳ නැත්තේ. අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කළ යුතුයි. පැහැදිලිද? මෙනෙහි නොකළ යුතු මෙනෙහි කළ යුතු ධර්ම කියලා බෙදන්න බෑ. පරමාර්ථ ධර්ම මේ ධර්ම මෙනෙහි කළ යුතුයි, මේවා මෙනෙහි කරන්න හොඳ නැහැ කියලා එහෙම බෙදන්න බෑ කියලායි මේ කිව්වේ. පැහැදිලිද? පැහැදිලිද? හා. එතකොට මේ ධර්ම මෙනෙහි කළොත් අකුසල් උපදිනවා, මේ ධර්ම මෙනෙහි කළොත් කුසල් උපදිනවා කියලා එහෙම බෙදන්න බෑ. පැහැදිලිද? දැන් අපි හිතමු එකම පරමාර්ථය, ඒකයි කලිනුත් අපි විස්තර කළේ, එකම පරමාර්ථ ධර්මය වැරදියට මෙනෙහි කළොත් අකුසල් උපදිනවා, හරියට මෙනෙහි කළොත් කුසල් උපදිනවා. ඒකයි කියුවේ. දැන් ප්‍රඥාව කියන ධර්මය සෝබන ධර්මයක්නේ. ඒක මෙනෙහි කරන්න එපා කියලා හෝ මෙනෙහි කරන්න කියලා නෙවෙයි කියන්නේ, වැරදියට මෙනෙහි කරන්න එපා, නිවැරදි ක්‍රමයට මෙනෙහි කරන්න. පැහැදිලිනේ? කොහොමද වැරදියට මෙනෙහි කිරීම කියන්නේ? නিত্য සුභ සුඛ ආත්ම වශයෙන් මෙනෙහි කිරීම. ඒක සෝබන ධර්මයක් වුණත් වැරදියට මෙනෙහි කළොත් මොකද වෙන්නේ? අකුසල් උපදිනවා. ඒක නිසා ඒ වැරදියට මෙනෙහි කරන්නයි සුදුසු නැත්තේ. එහෙම නැතුව මෙනෙහි නොකර ඉන්න කියන එකක් නෙවෙයි. පැහැදිලි නේද? හා. එතකොට මෙතන යස්ස කියලා මේ පද සංදියක්. ඒක වෙන් වෙන්නේ කොහොමද? යේ අස්ස අසුතවතෝ පුතුජනස් කියන එකයි තේරුම. යේ කියලා කියන්නේ යම් ධර්ම කියන එකයි. අස්ස කියලා කිව්වේ අසුතවත් පුතුජනයාට කියන අර්ථය. මේ අසුතවත් පුතුජනයාට කියන අර්ථය. පැහැදිලිද? ඒකට කෙටියෙන් මේක අර්ථ ගන්නෙ මේ අසෘතවත් පුතග්ජනයාට යම් ධර්ම මෙනෙහි කරද්දී නූපන්නා වූ කාමාශ්‍රව උපදිනවද? අන්නේ විදියටයි පෙළ පාඨයේ අර්ථ කියන්නේ. මේ කොතනද මේ තියෙන්නේ යස්ස මේ පාඨය? මෙතන. පැහැදිලිද? යේ අස්ස කියන එකයි යස්ස කියලා වෙන් කරන්නේ. හරි, ඊට පස්සේ මේවා පැහැදිලි. අනුප්පන්නෝ කාමස් කාමාසවෝ අනුප්පන්නෝ වා කාමාසවෝ උපජ්ජති කියලා තියෙනවනේ. එතකොට දැන් මෙතන කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. නූපන්නා වූ කාමාශ්‍රවය හෝ උපදී. එහෙම නැත්නම් උපන්නා වූ කාමාශ්‍රවය හෝ වැඩෙයි. එහෙම අර්ථ කිව්වොත් හරිද? මේ වා පදයට හෝ කියලා අපි පරිවර්තනය කළොත් එතකොට ඒ විදිහට හෝ කියලා අපි පරිවර්තනය කළොත් නිවැරදිද? එතකොට මේ විදිහට වැරදියට මෙනෙහි කරන කෙනාට කාමාශ්‍රවය හෝ භවආශ්‍රවය හෝ ඒ කොයි එකක්ද උපදින්නේ? එහෙම අර්ථ ගන්න ඕනේ. එහෙම අර්ථ ගත්තොත් වැරදි. ඒ නිසා තමයි මෙතන විස්තර කරන්න අටුවාවේ අනුප්පන්නෝවා කාමාසවෝ කියන මෙතනදී වා ශබ්දය සමුච්ඡයාර්ථයි. එහෙම නැතුව විකල්පාර්ථ නෙවෙයි කියලා කියනවා. එතකොට මොකක්ද මේ සමුච්ඡයාර්ථය, මොකක්ද විකල්පාර්ථය කියන එකත් අපි දැනගෙන තියෙන්න ඕනේ. සමුච්ඡයාර්ථය කියලා කියන්නේ ච ශබ්දය අර්ථය. සිංහලෙන් නම් හල් තයන්න හෝ දයන්න දාලා අපි කියන්නේ. ඒකට අපි කියනවා සමුච්ඡයාර්ථය. කොහොමද? ඔහුද මමද කියන එකේ තේරුම මොකද්ද? දෙන්නම කියන එකනේ. ඔහු එහෙම නැත්නම් ඔහුත් මමත් කියලා කිව්වොත් අපි දෙන්නම ඈ. පැහැදිලි නේද? එතකොට ඔහු හෝ මම කිව්වොත් ඒකට තමයි කියන්නේ විකල්පාර්ථය. ඒකෙන් අදහස් වෙන්නේ දෙන්නගෙන් එක්කෙනෙක්. පැහැදිලි නේ? ආ, ඒකට අපි කියනවා විකල්පාර්ථය. එතකොට මෙතනදී මේක සමුච්ඡයාර්ථය මිසක විකල්පාර්ථය නෙවෙයි මේ වා ශබ්දය. මෙතන තියෙන වා පදයෙන් අදහස් වෙන්නේ සමුච්ඡයාර්ථයයි. උදාහරණ විදියට තවත් දැන් ඒ වගේ දේශනාවේ තියෙන තැන් පෙන්නනවා. යාවතා භික්කවේ සත්තා අපදාවා දිපදාවා චතුප්පදාවා බහුප්පදාවා රූපිනෝවා අරූපිනෝවා, ওই විදිහේ දේශනාවක් තියෙනවා, අහලා තියෙනවද? අවසානෙට තතහාගතෝ තේසං අග්ගමක්ඛායති කියලා කිව්වම ඒකේ තේරුම මොකක්ද? අපදාච දිපදාච, ওই විදිහට අර්ථ ගන්න කියලායි කියන්නේ. පැහැදිලිද? මොකක්ද එතකොට මේ පාඩයේ තේරුම? මේ ලෝකයේ යම්තාක් පා නැති සත්වයෝ, කකුල් දෙකක් තියෙන සත්වයෝ, ওই විදියට බොහෝ පා තියෙන ඒ විදිය සත්වයෝ ඉන්නවද? ඒ හැමෝම අතුරින් තථාගතයන් වහන්සේ අග්‍රයයි කියනු ලැබේ කියන එකයි තේරුම. පැහැදිලිනේ? එතකොට දැන් මේක පා නැති සත්වයින් අතුරින් හෝ දෙපා සත්වයින් අතුරින් හෝ කියලා හෝ කෑල්ල දාලා අර්ථ ගන්නෙ නැහැ. අපි අර්ථ ගන්නේ මේ ලෝකයේ පා නැති සත්තු වෙනවද ඒ අයත්, දෙපා සත්තු ඉන්නවද ඒ අයත් ආදී වශයෙන් එහෙම සමුච්ඡයාර්ථය තමයි මෙතන වා ශබ්දය ගන්න. පැහැදිලිද? ආ, ඒ විදිහටම තමයි මෙතනත් කියලායි කියන්නේ. එතකොට ඒ විදිහෙම තවත් උදාහරණ කීපයක් කියලා තියෙනවා. ඒවා ඔක්කොම අපි කියන්න ඕනේ නැහැ නේද? අවශ්‍යද? ඉතින් ඒ උදාහරණ කීපයක් පෙන්නලා තියෙන්නේ තවත්. ඒ තැන් වලත් ඒ විදිහටමයි අර්ථ ගන්න ඕන. භූතානං වා සත්තානං තිතියා සම්භවේසීනං වා අනුග්ගහාය. ඒ තැන් වල කිව්වමත් භූත කියලා කියන්නේ දැනට ඉපදුණු සත්වයින්. ඉපදුණු සත්වයින්ගේ ස්ථිතිය පිණිසත් ඒ වගේම ඉපදෙමින් සිටින සත්වයින්ට අනුග්‍රහය පිණිසත් කියලා ඒ විදිහට ච අර්ථය දාලයි අර්ථ කියන්න ඕන. පැහැදිලිද? ආ. ඒ වගේම අග්ගිතෝ වා උදකතෝ වා මිතු බෙහෙදතෝ වා කියලා මේ කිව්වම ඒකෙත් අර්ථ ගන්න ඕන. ගින්නෙනොත් වතුරෙනොත් මිත්‍ර බෙහෙදයෙනොත් කියලා අර්ථ ගන්න ඕන. එහෙම නැතුව ගින්නෙන් හෝ වතුරින් හෝ එහෙම නෙවෙයි අර්ථ ගන්න ඕන. පැහැදිලිද? අන්න ඒ විදියටම මේ සූත්‍රයේදී අනුප්පන්නෝවා කාමාසවෝ කියලා කියද්දී නූපන්නා වූ කාමාශ්‍රව ඉපදීමත් සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි, උප්පන්නෝච කාමාසවෝ පවඩ්ඩති, උපන්නා වූ කාමාශ්‍රවයත් වැඩෙනවා කියලා මේ විදියට අර්ථ ගන්න ඕන. පැහැදිලිද? ඒ විදියට ඉතිරි පදවලත් අර්ථේ මේ ක්‍රමයට දැනගන්න කියලායි කියන්නේ. මේ ටිකේ තව මොන හරි අපැහැදිලි තැනක් තියෙනවද? ව්‍යාකරණ කරුණු ටිකක් වැඩි වගේද? අපිට ඒ ටික අතහැරලා ගිය හැකි නේද? කොහොමද? ව්‍යාකරණ ඉගෙන නැති පිරිසකුත් ඇතිනේ නේ. ඒ අයිට ටිකක් මේ මොකක්ද කියන්නේ, මේ සමුච්ඡයාර්ථය කියන්නේ මොකක්ද, විකල්පාර්ථය කියනවා, සමුච්ඡයාර්ථය කියනවා නේද? වෙන විකල්පයක් ඇත්තෙම නැද්ද මේ මේ ටික මේ විදිහට කියන්නේ නැතුව කියලා නේද? කොහොමද පිරිසගේ අදහස අනුව කතා කරගෙන යන්න පුළුවන්? ඉස්සරහ පෙළීම විතරක් අදහස් ගන්න නැතුව හැම අනිත් අයගෙනුත් ගමුනේ. පොඩි අයස්මලා මොකද කියන්නේ? ඉක්මනට අදහස් කියමු බලන්න. මෙහෙම හොඳයිද? එහෙම නැත්නම් තව ටිකක් වේගෙන් යන එක හොඳයිද? අර මේ වගේ කරුණු අතහැරලා. රාහුල ආයස්. මෙහෙම හොඳයි. පවර සීහ ආයස්. ඥාන කෝවිදාස්. ඔය විදිය හොඳයි. නම් මුල් පෙළෙන් අහන්න ඕනේ නෑනේ. එහෙනම් අපි එහෙම කරගෙන යමු. හරි. ඊට පස්සේ මෙතන කාමාසවය කියලා කිව්වේ පංචකාම ගුණික රාගයට කියන නමක්. කාමාසව කියලා කියන්නේ පංචකාම ගුණික රාගය. එතකොට පංචකාම කියලා කියන්නේ මොනවද? ඉක්මනට කියමු බලන්න. පංචකාම එකෙනෙක් කියමු, නැත්තම් වෙලා යනවා. ඔව්. එතකොට රූප, ශබ්ද ආදී ඒ දේවල් වලට ඇති කාමයට කියනවා පංචකාම ගුණික රාගය කියලා. ඒවට තියෙන තෘෂ්ණාව. එතකොට භවාසව කියලා කියන්නේ රූප, අරූප, භව විෂයෙහි ඇතිවෙන චන්ද රාගය. එතකොට මේ ලෝකවල ඉපදිලා මේ විදිහේ සැප විඳිනවා කියලා ඇති කරගන්න රාගයට අපි කියනවා. ඒ කියන්නේ මේ රූප ලෝක සහ අරූප ලෝකවල ඉපදිලා ඒවායේ ඒ ලැබෙන බ්‍රහ්ම සැපය විඳීමේ කැමැත්තට අපි කියනවා භවාසවය. තොර මේ භවාසව කියලා කියද්දී සස්සත උච්ඡේද දික්ටි වලින් යුක්ත ධාන නිකාන්තියටත් කියනවායි කියලා කියනවා. එතකොට මේ ධාන නිකාන්තිය කියලා කියන්නේ මොකක්ද? ධාන නිකාන්තිය. ඒව දැනගෙන තියෙන ඕන දැන් විසුද්ධි මාර්ගය කරද්දී ඔය ගැන කියවෙනවා. එහෙම නැත්තම් කොහොමද ධාන නිකාන්තිය අපහැර ගන්න නැතුව එහා ධාන වලට යන්නේ නේද? ඒ නිසා මේවා දැනගෙන තියෙන්න ඕන. ධාන නිකාන්තිය කියලා කියන්නේ ධානයේට තියෙන ඇල්ම. පැහැදිලි නේද? ආ. එතකොට මෙන්න මේ කියපු කරුණු අනුව දික්ටි ආසවය කියන ආශ්‍රවයත් භවාසව කියන ඒ වචනය ඇතුළෙම සමෝධානයට යනවා. එහෙම නැත්නම් ඒකටම එකතු වෙනවා. ඒකට ඇතුළත් වෙනවා කියන එකයි තේරෙන්නේ. පැහැදිලිද? සමෝධානය කියලා කියන්නේ මොකක්ද? සමෝධාන තිරිවෙස. උගන්නන්න නැති නේද මේ වි. කෙටියෙන් හරි ඒවා කියවෙන්නේ. පළවෙනි නෑ ටික අහු වෙලා නැහැ. සමෝධාන කියලා කියන්නේ කෙටියෙන්ම එකතු කරනවා කියන එක. එතකොට අවිද්‍යා ආසවය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදැනීම. ඊට පස්සේ ඔන්න විස්තර කරනවා. ඒතර චතුරාර්ය සත්‍ය නොදැනීම, ඒ පිළිබඳ නොදැනීමට අපි කියනවා අවිද්‍යා ආශ්‍රවය කියලා. ඔන්න ඊට පස්සේ විස්තර කරනවා කාම ගුණයන්හි ආස්වාදයක් ඇති කරගන්න කෙනාට, එහෙම නැත්නම් ආස්වාද වශයෙන් මෙනෙහි කරන කෙනාට නූපන්නා වූ කාමාශ්‍රව උපදිනවා, උපන්නා වූ කාමාශ්‍රවය වැඩෙනවා. කොහොමද? පංචකාම ගුණ ආස්වාද වශයෙන් මෙනෙහි කරනවා කියන එකේ තේරුම මොකක්ද? ආස්වාද වශයෙන් මෙනෙහි කරනවා. ඒ කියන්නේ හොඳයි, සැපයි කියලා යහපත් විදියට හොඳයි කියලා මෙනෙහි කරනවා. ඒ කියන්නේ වැරදි ක්‍රමයට මෙනෙහි කරනවා. නිට්ටයයි, සුබයි, සුඛයි, ආත්මයි, ඒ විදියට මේක ආස්වාද කරනවා. පැහැදිලිද? රූපයක් වෙන්න පුළුවන්, ශබ්දයක් වෙන්න පුළුවන්, මොකක් හෝ මේක නිත්‍ය සුභ සුඛ ආදී වශයෙන් මෙනෙහි කරනවා නම් අන්න ඒ කිනාට කාමාශ්‍රවය උපදිනවා. අපි උදාහරණයක් ගමු. උපන්නා වූ කාමාශ්‍රවේ වැඩෙනවා. එතකොට මේ දේවල් තමයි අපිට ප්‍රායෝගිකව වැඩිපුර අත්දකින්න ලැබෙන්නේ. ඒ නිසා මේ තැන් අපි කතා කරගෙන යන එක වටිනවා. කොහොමද? අපි යම්කිසි රූපයක් දකිනවා. අපි කැමති රූපයක්. ලෝභය ඇති වෙන විදිහේ රූපයක් දකිනවා. අපි ඒ දේ දැක්කම අපි කල්පනා කරනවා මේ දේ මට තිබුණා නම් හොඳයි. මේ වගේ දෙයක් මට ලැබුණා නම් හොඳයි. එහෙම හිතද්දී මොකක්ද වෙලා තියෙන්නේ? අන්න ඒ විදිහට අපි කල්පනා කරද්දී මොකද වෙන්නේ? නූපන්නා වූ කාමාශ්‍රව උපදිනවා, උපන්නා වූ කාමාශ්‍රව වැඩෙනවා. ඇයි අපි එහෙම සිහි කරද්දී මොකක්ද එතන තියෙන වැරද්ද? එතන තියෙන වැරද්ද මොකක්ද? මට මේ දේ ලැබුණා නම් හොඳයි කියලා හිතන සිටිවිල්ලේ තියෙන වැරද්ද මොකක්ද? අපි ඒ වෙලාවේදී මේ විදිහේ බාහිර දෙයක් තියෙනවා කියලා හිතුවා. එතනම වැරදි. ඒක මට ලැබෙනවා නම් හොඳයි කියලා මම කියලා කෙනෙක් ගැන හිතුවා. පැහැදිලිද? අයිති කරගන්න අයිතිකාරයෙක් ගැන හිතුවා. ඒකත් එහෙමනම් වැරදි. මොකද මේ යම් දෙයක් අපි ඒ දැක්කා කියලා කියන්නේ මොකක්ද? ඒ වෙලාවේ සිද්ධ වුණ පරමාර්ථ වශයෙන් ඒ සිදුවීම මොකක්ද කියලා අපි මෙනෙහි කරලා බලන්න ඕන. කලින් අපි විස්තර කළේ අපි දෙයක් දකිනවා කියලා කියන්නේ මෙන්න මේ විදිහේ සිදුවීමකුයි වෙන්නේ කියලා මෙනෙහි කරන්න ඕන. එහෙම කළා නම් මේ විදිහේ කාමාශ්‍රවයක් උපදිනවද? උපදිනවද? එහෙම උපදින්නේ නැහැ. පැහැදිලි නේද? ඒ වෙලාවේ අපි හිතුවනම් මේ රූපය දැකීම කියලා කියන්නේ මොකක්ද? මේ වෙලාවේ බාහිර වර්ණ රූපයක් තියෙනවා. ආධ්‍යාත්මික චක්කු ප්‍රසාදයේ මේ වර්ණ රූපය ආපాతගත වුණා. ඊට පස්සේ චක්කු විඥානයක් පහළ වුණා. ඒ චක්කු විඥාන වීතිය සහ අනුබන්ධ මනෝද්වාර වීති වලින් තමයි මෙන්න මේ රූපය හඳුනාගෙන මේ විදිහේ රූපයක් හොඳයි කියලා හිතුවේ කියලා අන්න ඒ සිතීමක් ඇති වුණු විදිය අපි මෙනෙහි කරා නම් අපට හිතෙනවද මේ දේ මගේ කරගන්න ඕන කියලා? එහෙම හිතෙන්නේ නැහැ. ඒ අරමුණ ගැන අපි දැනගෙන නොහිටපු නිසා, මේ අරමුණ දැනගැනීමේ සිත පිළිබඳව දැනගෙන හිටපු නැති නිසා තමයි අපිට මෙන්න ඒක වැරදි මෙනෙහි කිරීමක් එක්ක කාමාශ්‍රව ඉපදුනේ. ඒත් එක්කම නැවත නැවත මේක මෙනෙහි කළොත් මොකද වෙන්නේ? ඒක වැඩෙනවා. පැහැදිලිද? එතකොට ඔය ක්‍රමයටම මහත්ගත ධර්ම ආස්වාදය ආස්වාද වශයෙන් මෙනෙහි කරන කෙනාට අර විදියටම නූපන් භවාශ්‍රවය උපදිනවා, උපන් භවාශ්‍රවය වැඩෙනවා. එතකොට මේ විභක්තිය මොකක්ද? කොහොමද මේකේ අර්ථ කියන්නේ? ආස්වාදතෝ කොහොමද? කවුද කියන්නේ? සුමන සාරායස්. ප්‍රථම විභක්ති ආයස්ම කියුම්බා. මොකක් හරි කියපු විභක්ති නේද? පංචමී විභක්ති. පාරචිත්ත ආත්ම. මේක මොන විභක්තිද? මේක මොන විභක්තිද? දෙකම කියමු බලන්න. මේක මනසිකරවතෝ කියන එක. ඒත් පංචමී. සුමන සාරායස්ම. දෙකම ප්‍රථමා වගේ. ගුණාලංකාරයස්ම. පළවෙනි එක පංචමී අස්සාදතෝ කියන එක පංචමී මේක ෂට්ටි විභක්ති අවුද තව එක්කිනේ දෙන්නේ කියමු බලන්න සංගාලෝකායස්ම මේක චතුත්ති මේක ඒක ප්‍රථම එහෙමද එහෙන්නේ අපිට ටිකක් සද්දෙන් කියන්න ඕන ඥානකෝ විදයස්ම ඕ ඊළඟ එක කට්ටි ප්‍රමෝදිතායස්ම තර මේකේ මේ වචනයි මේක හැදෙන්නේ පංචමී අර්ථ තෝ ප්‍රත්‍ය පැහැදිලිනේ අපි මේකට අර්ථ කීවේ කොහොමද ආස්වාද වශයෙන් කියලා මතක ඇති ආස්වාද වශයෙන් මෙනෙහි කරන්න හොට පැහැදිලිනේ තර මේ පදය ගච්ඡන්ත ශබ්දය වගේ වර්ණෙ ගන්නේ මනසිකරෝතෝ කියන එක. පැහැදිලිද? පැහැදිලිනේ. ආ. ඒකේ චතුත්ති චට්ටි වල තියෙනවා මතක ඇති. ඊත කොටසට තෝ ආදේශයක්. ස ප්‍රත්‍ය සහිත ඊතු කොටසට. එතකොට ගච්ඡ ගුණවන්තු ශබ්දය වල ගුණවතෝ ගුණවන්තස්ස ගුණවතං ගුණවන්තානං කියලා වර්ණ ගිනවනේ. එතකොට ගුණවතෝ ගුණවන්තස්ස කියන දෙන ගුණවතෝ කියන පදය වගේම රේ වන්තු ප්‍රත්‍ය වගේම අන්ත ප්‍රත්‍ය වලත් වර්ණ ගීමේ ඒ විදියයි කියලා කියනවා මතක ඇති නේද? ගච්ඡන්ත ශබ්දයේත් ඒ විදියටයි වර්ණ ගෙන්නේ කියලා. ඒතොර මේක කිතකයක්. මේක ඒතොර මානසි කරෝති කියන ශබ්දයෙන් හැදෙන මානසි කරොන්ත ශබ්දයයි. මානසි කරොන්ත ගච්ඡන්ත ශබ්දයේ වගේ වර්ණ ගේ. පැහැදිලිනේ? ඒකේ චතුත්ති චට්ටි වල තියෙන මානසි කරෝතෝ කියන පදයයි මේ තියෙන්නේ. ඒවත් එතකොට මේ ගමන් දැනගන්න ඕන නැත්නම් අර්ථ කියන්නේ වැරදියට පරිවර්තනය කරද්දි අර්ථ වරදිනවා එහෙම නැත්නම්. හරි. එතකොට මේ මහත්ගත ධර්ම ඔව් චට්ටි කියන්න පුළුවන් ඒ විදියට යෙදෙනවා මේකේ වුණාට දැන් සිංහලයේ ට කියලා ඒ විදියට කියන තැන තියෙනවා. ඔව්. එතකොට මේ ඒ විදියට මහත්ගත ධර්ම මෙනෙහි කරනවා නම් වැරදි විදියට ඒ කිනාට භවාශ්‍රවය නූපන් භවාශ්‍රව උපදිනවා. කොහොමද වෙන්නේ? මේ කිනා තමන්ට ලැබුණු ඒ ධානය අරමුණු කරගෙන ඒ ඊට පසුව ඊළඟ භවයක ඉපදුනාම මේ විදියේ සැප සම්පත් බ්‍රහ්ම සැප විඳින්න පුළුවන් කියලා ඒ මහත්ගත ධර්ම අරමුණු කරගෙන භවාශ්‍රව ඇති කරගන්න. එතකොට භවාශ්‍රව ඇති වෙන්නේ ඇත්තටම සාස්වත දිට්ඨිය ආදියත් එක්ක මිශ්‍රවයි. පැහැදිලිද? එතකොට භවාශ්‍රවය ගැන කියද්දිම කියන්නේ සාස්වත ආදී දිට්ඨිත් එක්ක. ඒක නේද? එතකොට හිතනවා මේ සැප විඳින ආත්මයක් තියෙනවා. පැහැදිලිද? මේ විදිහේ සැප විඳින කෙනෙක් ඉන්නවා කියන ඒ අදහසත් එක්ක මිශ්‍ර වුණු ඒ බ්‍රහ්ම ලෝකවල විඳින සැප බලාපොරොත්තුෙන් ඇති කරගන්න අදහසට අපි කියනවා භවාශ්‍රව කියලා. පැහැදිලිද? භව ආශ්‍රව නෑ ඒ අනාග රහතන් වහන්සේට උපදිනවද කියලා දහන්න. හා ඕ ඕ ඒ මේකෙදී ඉස්සරහට විස්තර කරනවා අපි ඒ ටික කතා කරමු. අනාගාමී ආර්යයන් වහන්සේලාටත් ඒ මේ ආශ්‍රව වලින් ඇතැම් කොටස් උපදිනවා. ඒ සියලු ආශ්‍රව උපදිනවා නෙවෙයි. පැහැදිලිද? పంచకామ దివ్య ఓ ఏటిక ఏటిక ఎన్ని తోట కామాసువ కీనికటమ ඊට පස්සේ විස්තර කරනවා භූමි තුනේම තියෙන ධර්ම චතු විපල්ලාස පදට්ඨාන වශයෙන් සිහි කරන කෙනාට නූපන්නා වූ අවිද්‍යාසවය උපදිනවා උපන්නා වූ අවිද්‍යා ආශ්‍රවය වැඩෙනවා. එතකොට මොකක්ද මේ විපල්ලාස චතු විපල්ලාස කියලා කියන්නේ? මම කලින් දවසක් කිව්වද ඒක බලා ගන්න කියලා වගේ කිව්වද? මතකයක් තියෙනවද? කිව්වා වගේ මතකයක් තියෙනවා නේද? ඊව නේද? නැද්ද? ඊවද නැද්දවත් මතක නැද්ද? එහෙමද? ඔව් ඔව්. ඒක කිව්වා මතකයි නේ? ඒක නේද? මතකයි. ඒ ටික ගැන තියෙන තැන අපි පෙන්නවා. ඒ ටික අපහු විස්තරතුව කියව ගන්න. චත්තාරෝ විපල්ලාස කියලා. මොකද ඒක ගැන මං කිව්වා නේද? ආ ඒ තියන් තැන අපි පෙන්වන්න හැදුවේ. කෙලෙස් 1500 පොතේ පෙන්වුවා නේද? පෙන්වුවා වගේ මතකයි. කලින් දවසක මේ මේ මේකෙම ඕපන් කරලා පෙන්වුවා වගේ මතකයි. නේද? නැද්ද? ඒකනේ. ඒ කියන්නේ දැන් කීවගෙන නැතිනේ. එදා පින්නද්දි කියෙව්වා එහෙමද? එන්නවනේ මේ ටික කිව්වා. ඔව් විස්තර එතකොට ටිකක් කියව ගන්න. එහෙම නැත්නම් මේ ටික දැනගන්න එක වැදගත් ඇත්තටම. කවුරු හරි කැමති නම් ඉක්මනට කියවන්න. විනාඩි 2-3කින් කියවන්න පුළුවන් කාට හරි. නැත්තවක බැලෙන්නේ නැහැ කිව්වට. නේද? කවුද කියවන්න කැමති? ඉක්මනට කියවන්න පුළුවන් කවුරු හරි? මුල් ඡේද දෙකක් විතර හරි. කියමුද බලන්න. කවුද? ප්‍රමෝදිතාය. සද්දෙන් කියන්න ඕනේ කට්ටියට.
විපරියේසෝ චිත්ත විපරියත් විපරියත්තෝ දිට්ඨි
විපරියේසෝ
විපරියේසෝ
විපරියේස කියන වචනයම ඇතැම් තැනක විපල්ලාස කියලා දහමේ කියවිලා තියෙනවා. මොකක්ද විපල්ලාස විපරියේස කියලා කියලා තියෙනවා. එතකොට කොහොමද මේ අපි කලින් දවසේ විස්තර කළා මතක ඇති මේ සංඥා තුන මේ සංඥා හතර වැරදි විදියට ගන්න පුළුවන් ආකාරය. අනිත්‍ය දේ නිට්ය වශයෙන්, දුක් දේ සුඛ වශයෙන්, අනාත්ම දේ ආත්ම වශයෙන්, අසුභ දේ සුභ වශයෙන්. එතකොට ඒ කියපෝ සංඥා ටික ආපහු බෙදෙනවා ඒ වැරදි විදියට ගන්න පුළුවන් ටික ආපහු බෙදෙනවා කොටස් තුනකට. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස කියලා. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස. අනිත්‍ය දේ නිට්ටයයි සංඥා විපල්ලාසයක් වෙන්න පුළුවන්, චිත්ත විපල්ලාසයක් වෙන්න පුළුවන්, දිට්ඨි විපල්ලාසයක් වෙන්න පුළුවන්. පැහැදිලිනේ. දුක් දේ සැපයයි සංඥා විපල්ලාසයක් වෙන්න පුළුවන්, චිත්ත විපල්ලාසයක් වෙන්න පුළුවන්, දිට්ඨි විපල්ලාසයක් වෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහටයි 12 හැදෙන්නේ. පැහැදිලිනේ. මේ ප්‍රධාන ආකාර හතර ආපහු මේ තුنين ගුණ වෙනවා. හරි, ඉක්මනට කියාගෙන යමු.
දුක්ඛේ සුඛං සුඛංති සංඥා විපරියේසෝ චිත්ත විපරියේසෝ දිට්ඨි විපරියේසෝ අනත්තනි අත්තානි සංඥා විපරියේසෝ.
මේක අත්තාති වෙන්න ඕන. අනත්තනි අත්තාති
අනත්තනි අනත්තානි සංඥා විපරියේසෝ චිත්ත විපරියේසෝ දිට්ඨි විපරියේසෝ අසුභේ සුභංති සංඥා විපරියේසෝ චිත්ත විපරියේසෝ දිට්ඨි විපරියේසෝ අනිත්‍ය වූ පංචස්කන්ධය නිට්ටයයි ගන්නා වැරදි හැඟීමක්, වැරදි දැනීමක්, වැරදි දැකීමක් ඇත්තේය. දුක් වූ පංචස්කන්ධය සැපේකයි ගන්නා වැරදි හැඟීමක්, වැරදි දැනීමක්, වැරදි දැකීමක් ඇත්තේය. ආත්ම නොව පංචස්කන්ධය ආත්මයයි ගන්නා වැරදි හැඟීමක්, වැරදි දැනීමක්, වැරදි දැකීමක් ඇත්තේය. අසුභ වූ පංචස්කන්ධය සුභයයි ගන්නා වැරදි හැඟීමක් ඇත්තේය. අසුභ වූ පංචස්කන්ධය සුභයයි ගන්නා වැරදි හැඟීමක්, වැරදි දැනීමක්, වැරදි දැකීමක් ඇත්තේය. මේ විපරියේස සතරයි.
මේ ටික වැඩි වෙලා වැරදි වැරදි තියෙනවා ඒ අතර. මෙතනත් නොවන කියලායි එන්න ඕන බව පේන්නේ. ඒ විදිහේ මුද්‍රණ දෝෂයක් තියෙමත් නැහැ. ඒව හරි ගස්සලා කියන්නේ කියලා. හරි. එතකොට ඊළඟ ඡේදේ කියමු බලන්න කවුද අස්ම කියමු එහෙමනම්. හරි.
අවසරයි සර්. දැන් අපි පැමිණ සිටින්නේ ඉතා ගැඹුරු තේරුම් ගැනීමට දුෂ්කර අවුල් තැනකට. විපරියේස යනු දැනට සිංහල අකුරෙන් මුද්‍රිත විභංග ප්‍රකරණයේ ඇති ආකාරය එය ජහට්ඨ සංගායනාවේදී සංශෝධනය කොට මුද්‍රිත විභංග ප්‍රකරණයේ ඇත්තේ විපරියාස තියයි. අංගුත්තර චතුෂ්කනිපාතේ ඇත්තේ විපල්ලාස කියාය. මෙසේ ඒ පිටපත්වල විපරියේස, විපරියාස, විපල්ලාස කියා එකම කරුණ තුන් ආකාරයකින් තිබීමත් අවුලකි. මෙය විස්තර කිරීමේදී අප විසින් විපරියාස යන වචනේ යොදුණු ලැබේ.
ආ හරි. ටිකක් අවුල් තැනකට ඇවිල්ලා තියෙන්නේ ඒ ටික. ඒ නිසා තමයි මේ ටික කියවන එකත් වැදගත් කියලා අපි හිතුවේ. හරි, ඉතින් ටිකක් ඊළඟ ඡේදෙත් කියමුකෝ. තව කවුරු හරි සංගාලෝකායස්ම.
අසරස් මෙහි විපර්යාසයන් කොටින් දැක්වීමේදී හැඟීම් යන වචනය යොදා ඇත්තේ සංඥා යන්න වෙනුවටය. දැනීමයයි යොදා ඇත්තේ චිත්තයන් යන්න වෙනුවටය. දැකීමයයි යොදා ඇත්තේ දිට්ඨි යන්න වෙනුවටය. විපර්යාස යන වචනයෙන් අදහස් කරන්නේ යමක ඇතිසටිය විරුද්ධාර්ථයෙන් ගැනීමය. විරුද්ධාකාරයෙන් ගැනීමය. දිග්දය කෙටිය කියාද, කෙටිදය දිගය කියාද, සතරස්දය වටය කියාද, වටදය සතරස්ය කියාද, ඇතිසටිය විරුද්ධාකාරයෙන් ගැනීම සැලකීම විපර්යාසය. මේ විපර්යාස සතර තේරුම් ගත හැකි වන්නේ පංචස්කන්ධය හා එයට අයත් ධර්මවල අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ ලක්ෂණයන් දැන සිටින අයට පමණකි. ඒවා සමග විස්තරයක් කිරීමට මෙතෙන්හි අවකාශ මදය.
පැහැදිලිද? එතකොට මේ විපර්යාස කතාවේදී එක අපැහැදිලි තැනක් තමා කියලා සවන්නන්සේ විස්තර කරන්නේ. මේකට යොදලා තියෙන වචනවල එක එක තැන්වල විවිධ පොත්වල විවිධ විදියට දක්වලා තියෙන එකත් ඒකත් අපැහැදිලිකමක්. ඒකත් ප්‍රශ්නයක්. ඒක නිසා තමයි මේ ගැඹුරු කතාව කාරණාවක් කියලා. කාරණාව ගැඹුරුයි. නමුත් තේරුම් ගන්න ටිකක් අපැහැදිලි වෙන්නේ මේ විවිධ විදියට වචන යොදලා තියෙන නිසා. ඒකත් එක කතාවක්. ඊට පස්සේ ඉතින් ස්වාමීන් වහන්සේ මේකේ හැඟීම මේ තැන්වල පේනවා ඇති. මේ පරිවර්තනය කරලා තියෙන්නේ අනිත්‍ය වූ පංචස්කන්ධය නිත්‍යයයි ගන්නා වැරදි හැඟීමක් කියලා මේ කිව්වේ සංඥා කියන පදේට. වැරදි හැඟීමක්, වැරදි දැනීමක් කිව්වේ චිත්ත විපල්ලාස කියන වචනේ දක්වා. වැරදි දැකීමක් කිව්වේ දික්ටි විපල්ලාස කියන පාඩය දක්වන්න. ඒ විදිහටම ඉතිරි පාඩ ටිකත් විස්තර කරලා තියෙනවා මේ විදිහට. පැහැදිලියද? හරි. ඊට පස්සේ ඉතින් කෙටියෙන්ම කිව්වොත් විපල්ලාස කියලා කියන්නේ, විපර්යාස කියන්නේ වැරදියට ගැනීම කියන එකයි. එතකොට අර්ථය වැරදි ආකාරයෙන් තියෙන ආකාරයට වඩා වෙනස් විදියකට ගැනීම කියන එකයි. ටිකක් දිගයි, කමක් නැහැ. මේ ටික ඒ දහම් කරුණ ටිකක් වැදගත් නිසා අපි කියවමුනේ. කවුද ඊළඟ ටිකක් දිග ඡේදයක් කවුද කියන්නේ? කැමැත්තෙන් කවුරු හරි කියනවනම් හොඳයි. ಗುಣාලංකාරාස්ම කැමැත්තෙන් නෙමෙයි නම් කියන්නේ. වෙන කාට හරි දෙන්න නේද? භාගයක් කියවමුනේ.
අවශ්‍යයි කල්. සංඥාවේ චිත්තේ දෘෂ්ටියයි විපර්යාස ධර්ම තුනකි. ඒ එක එකක් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ යන කරුණු සතර සම්බන්ධයෙන් නැතිවන බැවින් විපර්යාස 12ක් වේ. සංඥා චිත්ත දෘෂ්ටි යන මේ ධර්ම තුන පිළිවෙලින් එකිනෙකට බලවත්ය. මේ විපර්යාසයන් නැතිවන්නේ මෙසේය. චිත්තේ වනාහි සතු ශරීරයන් හා බාහිර වස්තූන් යති රූප ධර්මයන් පරමාර්ථ වශයෙන් වෙන්කොට දැකීමට සමත් ධර්මයක් නොවේ. පරමාර්ථ රූප ධර්මයන්ගේ උත්පාද ස්ථಿತಿ භංගයන් දැකීමට සමත් වූ සමත් එකක්ද නොවේ. චිත්තේ දක්නේ එකට බැඳී ඝනව පවත්නා රූපකලාප සමූහයන් එක් එක් දෙයක් ලෙසය. චිත්තේට දැනින්නේ පටන්ගත් තැන සිටම සමුද්‍රය දක්වා ගඟක ඇති ජලස්කන්ධයේ එක දෙයක් ලෙසය. සවස් කාලයේ දල්වන ලදුව මධ්‍යම රාත්‍රිය දක්වා පවත්නා පහන් සුළුව එක් දෙයක් ලෙසය. අද පවත්නා වූද අවුරුදු ගණනකට පෙර පැවතියා වූද තමාගේ ශරීරයේ එක් දෙයක් ලෙසය. උප්පත්තියේ පටන් මරණය දක්වා පවත්නා සිත් පරම්පරාව එක් සිතක් ලෙසය. සිත දක්නේ නාම රූප ධර්මයන් පිළිබඳ වූ සමූහ සංතති ප්‍රඥාප්ති දෙකය. එබැවින් සිතට වස්තුන් මිස පරමාර්ථ ධර්ම දැනෙන්නේ නැත. සංතතිය මිස ඉපදී පෙනෙන්නේ නැත. එබැවින් සිත අනිත්‍ය වූ නාම රූප ධර්මයන් නිත්‍ය ඒවා ලෙස දකි. ඒ චිත්ත විපර්යාසය සිත එසේ ස්කන්ධයන් වර්ධවා.
හරි. හරි. එතකොට මේ ටිකෙන් පේන ඇති ඒ චිත්ත විපල්ලාස කියන එක විස්තර කරේ. එතකොට මේ සිතේ ස්වභාවය තමයි සිත කියන ධර්මයට මේ දේවල් වල අනිත් ඇතිවීම පැවතීම නැතිවීම ආදී දේවල් සිත කියන ධර්මයක තනිව දකින්න බැහැ. සිත කියන ධර්මයෙන් පැහැදිලිනේ. එතකොට සිත කියන ධර්මයෙන් අරමුණ දැනගන්නවා මිසක ඒ නිසානේ කියන්නේ. දැන් සංඥාව ඒ වගේම චිත්තය සහ ප්‍රඥාව කියන ධර්ම ඒ සියල්ලෙන්ම අරමුණ දැනගන්න පුළුවන්. හැබැයි දැන් ප්‍රඥාවෙන් අඥා චෛතසිකයෙන් මේ දේවල් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දකින්න පුළුවන්. හැබැයි සිතට ඒ වගේ හැකියාවක් නැහැ. පැහැදිලි නේද? ඒ නිසා තමයි මෙතන කියන්නේ මේ සිත කියන ධර්මයට ඒ ධර්මවල ඒ පරමාර්ථ ධර්ම වශයෙන් මේ දේවල් වල ඒ විනාශ වීම ආදී දකින්න බෑ. ඒ නිසා තමයි කියන්නේ ඒකට අපි කියනවා ඒ නිවැරදි ආකාරයේ දකින්න බැරිකමට අපි කියනවා විපල්ලාස කියලා. පැහැදිලිද? එතකොට ඒ සිතේ ඇති වෙන ඒ සිතේ පවතින ස්වභාවය ඒකට අපි කියනවා චිත්ත විපල්ලාස කියලා. පැහැදිලිද? හරි. ඊට පස්සේ ඉතිරි ටික කවුරු හරි කියමු පවර චිත්තායස්ම. මෙතනින් සිත එසේ කියලා
තියෙනවා. සිත එසේ ස්කන්ධයන් වරදවා ගත් කල්හි ඒ නාම රූප ධර්ම මමය සත්වයාය නැතහොත් සත්වයාගේ සාරය බලන තැනැත්තාය අසන තැනැත්තාය කියා වරදවා තදින් ගන්නා ස්ථීර වශයෙන් ගන්නා දෘෂ්ටි ඇතිවේ. ඒ දෘෂ්ටි විපර්යාසයේ සංඥාව දුබලය. එය තමා විසින්ම යම් කිසිවක් නිත්‍යාදී වශයෙන් වරදවා හෝ නිත්‍යාදී වශයෙන් සත්‍ය ලෙස හෝ ගැනීමට සමත් ධර්මයක් නොවේ.
මේක අනිත්‍යාදී වශයෙන් වෙන්න ඕන නේද?
අනිත්‍යාදී වශයෙන්
සත්‍ය ලෙස.
සත්‍ය ලෙස හෝ ගැනීමට සමත් ධර්මයක් නොවේ. පඤ්චස්කන්ධය නිත්‍යයයි ගන්නා සිත හා එක්වීමෙන්ද දෘෂ්ටිය හා එක්වීමෙන්ද සංඥාවද අනිත්‍ය හා නිත්‍ය වශයෙන් ගනි. එසේ ගන්නා සංඥාව සංඥා විපර්යාසයේ යම්කිසි කරුණක් ගැන ඇති වූ සංඥාව කලින් දුබල වූද කල්යෑමින් ස්ථීර වී දුරුකල නොහෙන තත්වයට පැමිණේ. සත්වයාට සසරින් නොමිදිය හැකිව ඇත්තේ මේ සංඥාව චිත්ත දෘෂ්ටි විපර්යාසයන් නිසාය. සත්‍යය තුළ ඒවා ඇතිතාක් ඔහු සංසාර චක්‍රයේ කැරකෙන්නේය. විදර්ශනා භාවනාව ඇත්තේ මේ විපර්යාසයන් ප්‍රහාණය කිරීම පිණිස. විදසුන් වඩා විපර්යාසයන් ප්‍රහාණය කොට සසර දුකින් මිදේවා.
පැහැදිලිද? එතකොට මේ දික්තිය කියන එක ඊළඟට විස්තර කළේ ඒ ටික පැහැදිලි ඇති. ඒ සිත ඒ විදිහට ස්කන්ධ වරදවලා ගත්ති. අන්න ඒ නාම රූප ධර්ම මමයි, සත්වයාය, මගේය, එහෙම නැත්නම් ඒ සාරය බලන තැනැත්තා මමයි. එතකොට ඒ දේ අහපු කෙනා මමයි. ওই විදිහට වැරදි විදිහට දැඩිව ගන්නා ස්වභාවයට අපි කියනවා දික්ටි කියලා. පැහැදිලිද? එතකොට දිගට පවතින කෙනෙක් ඉන්නවා. දැන් අපි මේ දිට්ඨිය කියන එක හිතන්න එපා. අර වැරදි මිත්‍යා දෘෂ්ටි නැති දින්නම් නැති ඉට්ටන් ඒවම තියෙන්න ඕන. ඒ දිට්ඨි කියන එකෙන් අදහස් කරන්නේ ඒවම විතරයි කියලා හැම හිතන්න එපා. පැහැදිලි නේද? ඒතොර දැන් සාමාන්‍ය අයට මේ දිට්ඨි සම්ප්‍රයුක්ත හිත පහළ වෙන්න පුළුවන්ද බැයිද? පුළුවන්. අපිට දැන් ලෝභ හිතක් පහළ වෙද්දී අපි හිතමු ඊයේ දැකපු බෝතලේම තමයි මේ අදත් දකින්නේ කියලා අපි හිතුවොත්. එහෙම නැත්නම් කලින් අපි පොත කරන්න ආපු දවසේ මෙතන තිබුණු වතුර බෝතලේම තමයි මේ තියෙන්නේ කියලා හිතුවොත් ඒක නිවැරදි දැකීමක්ද? නිවැරදි දැකීමක්ද වැරදි දැකීමක්ද? වැරදි දැකීම. මොකද මේකේ තියෙන වෙනස් වීම ස්වභාවය අපි දැකලා නැහැ. එහෙනම් ඒක අරමුණු කරලා නැහැ. විවහාර වශයෙන් ඒක විවහාර කිරීම වෙන දෙයක්. හැබැයි මේකේ වෙනස් වීම දකින්නැතුව නම් ඒ ප්‍රකාශය කරන්නේ අන්න එතන දිප්ති සම්ප්‍රයුක්ත ලෝභ හිත් පහළ වෙනවා. පැහැදිලිද? දිප්ති සම්ප්‍රයුක්ත ලෝභ හිත් පහළ වෙන්නේ. අන්න ඒ විදියට ගැනීම තමයි මෙතන දිප්ති විපල්ලාස කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට මේදී දැන් ආර්යයන් වහන්සේ නමකට, සෝතාපන්න ආර්යයන් වහන්සේ නමකට එතකොට දිප්ති සම්ප්‍රයුක්ත හිත් පහළ වෙන්නේ නැහැ. ඒ මොකද මේ ධර්මවල ස්වභාවය තේරුම් අරගෙන තියෙන නිසා. ඒ නිසා උන්වහන්සේලාට මේ දේවල් ඊයේ තිබුණු එකමයි මේ දකින්නේ කියන අදහස ඇති වෙන්නේ නැහැ. පැහැදිලි නේද? මේ දේවල් වෙනස් වෙන ධර්මතා ටිකක් මෙතන තියෙන්නේ කියන අවබෝධය තියෙනවා. පැහැදිලිද කතාව? හරි. ඒතර සංඥාව කියන එක ගැන ඊට පස්සේ සංඥා විපල්ලාසය ගැන කියන්නේ සංඥාව කියන ධර්මය තනියම ඒ විදිහට මේ මොකක් තීරණයක් ගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඒතර ඒ වෙනස් විදිහට ගන්න හිතක් එක්ක පහළ වෙද්දී අන්න ඒකට අපි එතනත් ඒතර අපි කියනවා ඒක සංඥා විපල්ලාසය. ඒතර වැරදියට ගන්න ධිට්ඨියත් එක්ක මිශ්‍ර වෙලා යෙදෙනවා නම් ඒතනක අපි කියනවා ඒත් සංඥා විපල්ලාසය. ධිට්ඨියත් එක්ක යෙදුණු සංඥා විපල්ලාසය කියලා. පැහැදිලිද? මේ ගැන තව ටිකක් විස්තර පසුව කියවා ගන්න. ඊළඟ ටික ඉක්මනට කවුරු හරි කියමු බලන්න. කවුද කියන්නේ? කැමැත්තෙන් කියමු කවුරු. නම් කරන්න ගියපහම විලා යනවා. නේද? කවුරු හරි කැමැත්තෙන් දැන් ඊළඟට කියවන්න ඕනේ. අත්ත කොයිද මම කියනවාද? පේන්නේ නැද්ද දෙන්න හරියට?
අවසන් මේ දොළොස් අධ්‍යායම විපර්යාසයෙන් අතුරින් අනිත්‍යද අනිත්‍යයිද
නිට්ටයයි
අනිත්‍යද නිට්ටයයිද ගන්නා සංඥා චිත්ත දෘෂ්ටි විපත් විපර්යාස තුනේ අන ආත්මනෝන පංචස්කන්ධය ආත්මයයිද ගන්නා සංඥා චිත්ත දෘෂ්ටි විපර්යාස තුනේ දුක්ඛය සුඛයයි ගන්නා දෘෂ්ටි විපර්යාසය අසුභය සුභයයි ගන්නා දෘෂ්ටි විපර්යාසය යන විපර්යාස අට සෝවන් මාර්ගයෙන් ප්‍රහින වේ දුක්ඛය
එතකොට මේ විපල්ලාස 12ක් තියෙනවානේ අපි දැන් කතා කළා. ඒ විපල්ලාස 12න් ditthi විපල්ලාස සියල්ලම දැන් මේ මේ කියන පිළිවෙලටම අපි බලමුකෝ නැත්නම් ඒක ආයෙ පැටලෙනවා. එතකොට මේ විපල්ලාස වලදී අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගන්න සංඥා චිත්ත ditthi කියන විපල්ලාස තුනම ප්‍රහාණය වෙනවා. ඒ කියන්නේ අනිත්‍ය දේ නිට්ටයයි කියලා සලකන්නේ නැහැ. පැහැදිලිද? සංඥා විපල්ලාස ඇති වෙන්නේත් නැහැ, චිත්ත විපල්ලාස ඇති වෙන්නේත් නැහැ, ධිට්ඨි විපල්ලාස ඇති වෙන්නේත් නැහැ. ඒ කියන්නේ අනිත්‍ය දේ නිරන්තරව අනිත්‍ය වශයෙන් වැටෙනවා. පැහැදිලිද? ඒ වගේම අනාත්ම දේ ආත්මයි කියලා ගන්න සංඥා, චිත්ත, ධිට්ඨි විපල්ලාස තුනත් සම්පූර්ණම ප්‍රහාණය වෙනවා. එතකොට මේ දේවල් හේතුන්ගෙන් සැකසෙන දේවල් මට ඕන විදියට පවත්වන්න පුළුවන් කියලා හිතෙන්නේ නැහැ. මේ දේවල් හේතුන් අනුව පවතින දේවල් මගේ වසඟේ පවත්වන්න බෑ කියන අවබෝධය නිරන්තරව සෝතාපන්නාරයන් වහන්සේට තියෙනවා. ඒ කියන්නේ අනාත්මදී ආත්මයි කියලා හිතන සංඥා චිත්ත දික්ටි කියන විපල්ලාස තුනම ප්‍රහාණය වෙනවා. ඊට අමතරව දුක් දේ සැපයි කියලා ගන්න ditthi විපල්ලාසයත් අසුභ දේ සුභයි කියලා ගන්න ditthi විපල්ලාසයත් ඒ කියන්නේ ditthi විපල්ලාස සියල්ලම එතකොට උඩ දෙකේ ditthi විපල්ලාස දෙකක් තියෙනවා මෙතන ditthi විපල්ලාස දෙකක් තියෙනවා එතකොට ditthi විපල්ලාස හතරම ප්‍රහාණය වෙනවා. පැහැදිලිද? ඊට අමතරව අනිත්‍ය දේ නිට්ටය වශයෙන් ගන්නා බවත් ඒ වගේම අනාත්මදී ආත්මයි වශයෙන් ගන්න විපල්ලාස තුනක් කියන දෙක අනිවාර්යයෙන්ම ඒ දෙකත් ප්‍රහාණය වෙනවා. පැහැදිලිද? ආ මේ ඊට පස්සේ හිමීට සටහනකට හදා ගන්න. නේද? ආ ඒ විදිහට හදා ගන්න මේ 12 සටහන් දාලා ඊට පස්සේ එකිනෙක මාර්ග ඥානයෙන් ප්‍රහාණය වෙනේවට එක සමාන පාටක් වෙන විදිහට අපි කරන විදිය කියන්නම්. කොහොමද මේ පැත්තට විපල්ලාස තුන පහලට මෙන්න මේ අනිත්‍ය දේ නිට්ටයයි අනිච්චේ නිච්ඡන්ති දුක්ඛේ සුඛන්ති ඒ ටික පහලට ගන්න. ඒ කරලා විපල්ලාස තුන මේ පැත්තට තියෙන විදියට දාගන්න. ඊට පස්සේ සටහනක් දාලා තියාගන්න. පැහැදිලිද? මේ ටික වැදගත්. දැනගෙන තියෙන්න ඕන. ඒ වගේම සමහර විනිශ්චයන් වලදීත් වැදගත් මේ කාරණාව. හරි. එතකොට අසුභ දේ සුභයයි සලකන ditthi විපල්ලාසයත් ප්‍රහාණය වෙනවා සෝතාපන්න මාර්ග ඥානයේදී. හරි. එතකින් එහා ටික කියමු බලන්න ආපහු. හරි.
නමස්කාර. දුක්ඛේ සුඛයයි ගන්නා සංඥා විපර්යාසය, චිත්ත විපර්යාසය, අසුභේ සුභයයි ගන්නා සංඥා විපර්යාසය, චිත්ත විපර්යාසය යන මේ විපර්යාස සතර සෝවන් පුද්ගලයන්ටද ඇත්තේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය යන මේ තුනෙන් දුක්ඛ ලක්ෂණය සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට දුෂ්කර ලක්ෂණය. සෝවාන් පුද්ගලයාට සතර අපායට අයත් ස්කන්ධයන්ගේ දුක්ඛ ලක්ෂණය නිරවශේෂයෙන් වැටහි ඇත. එබැවින් ඔහු කිසි කලෙක අපායට නොයේ. මනුෂ්‍ය ලෝකයේ, දිව්‍ය ලෝකයේ, බ්‍රහ්ම ලෝකයේ වල දුක්ඛය සෝවාන් පුද්ගලයාට සර්ව සම්පූර්ණයෙන් වැටහි නැත. ඔහුට ඒවා පිටිබඳ සුඛ දුෂ්ටිය නැතද දුක්ඛ සුඛ සංඥාවද සුඛ චිත්තේ ඇත්තේ. එබැවින් සෝවාන් පුද්ගලයෝ සෙසන් මෙන්ම මිනිස් ලෝ මිනිස් සම්පත් විඳිති, දෙව්ලෝ දිව්‍ය සම්පත් විඳිති, බඹලෝ බ්‍රහ්ම සම්පත් විඳිති. අනාගාමීන්ට කාම සම්පත් පිළිබඳව සුඛ සංඥා, සුඛ චිත්ත, සුඛ දෘෂ්ටි නැත්තේ. එබැවින් ඔහු කාම ලෝකයේ නූපදිති. බ්‍රහ්ම සම්පත්තිය පිළිබඳව සුඛ සංඥා, සුඛ චිත්තේ, සුඛ කාම ලෝකයේ නූපදිති. සුඛ චිත්තේ ඔවුනට ඇත්තේ. එබැවින් ඔහු බ්‍රහ්ම ලෝකවල ඉපද බ්‍රහ්ම සම්පත් විඳිති. බ්‍රහ්ම සුඛයේ පිළිබඳව ඌ සංඥා විපර්යාස, චිත්ත විපර්යාස ප්‍රහාණය වන්නේ අරහත් මාර්ගයෙනි. ඒවා ප්‍රහාණය නිසා රාහතු බ්‍රහ්ම ලෝකයේ නොයිපද පිරිනිවෙති.
පැහැදිලිද? ඒක කෙටියෙන්ම කිව්වොත් සෝතාපන්න ආර්යයන් වහන්සේට අනිත්‍ය ලක්ෂණය සහ අනාත්ම ලක්ෂණය සම්බන්ධව විපල්ලාස ඇති වෙන්නේ නැහැ. හැබැයි සුඛ සහ ඒ වගේම සුභ, කියන්නේ දුක්ඛ ලක්ෂණය සහ අසුභ, දුක්ඛය සහ අසුභය කියන කරුණු දෙක සම්බන්ධව ඒ විදිහේ සංඥා විපල්ලාස සහ චිත්ත විපල්ලාස ඇති වෙන්න පුළුවන්. හැබැයි ditthi විපල්ලාස ඇති වෙන්නේ නැහැ. මෙන්න මේ ටික හොඳට දැනගෙන තියෙන්න ඕන. සමහර කරුණු නිනිශ්චය කරද්දිත්, මොකද ඇතැම් විටක සමහරෙක් කතා බහ කරද්දී දැනගන්නත් ලැබෙයි, ඇතැම් අයට ටිකක් භාවනා කරගෙන යද්දි හිතෙනවා මම මාර්ගඵල ලැබුවද දන්නේ නැහැ කියලා. නේද? සමහර විට ටික කාලෙකින් හිතෙනවා මේ දැන් නම් සෝතාපන්න වෙලා ඇති. තව ටික කාලයක් යද්දි සමහර කෙනෙකුට රහත් වුණාම කියලා අදහස් ඇති වෙනවා. පැහැදිලි නේද? හැබැයි තව සමහරු ටික කාලෙකින් ආපහු එනවා. අනාගාමී වුණා කියලා හිතන් ඉඳලා තව ටික කාලෙකින් නෑ සෝතාපන්න වෙන්නෙත් කියලා එහෙමත් හිතාගන්න. එහෙම වෙන්න පුළුවන්ද සැබෑ ඇත්ත ආර්යයන් වහන්සේ කෙනෙකුට? ඇත්ත ආර්යයන් වහන්සේ කෙනෙකුට එහෙම දෙයක් වෙන්න පුළුවන්ද? විසුද්ධි මාර්ගයේ එනවා ওই ගැන. විනය අටුවාවේ ආවනේ. කොතනදිද ආවේ? විනය අටුවාවේ මේ ගැන කියවෙනවා. කොහෙදිද කියවෙන්නේ? කොහෙදිද කියවෙන්නේ නැත්තේ? අවර චිත්තයස් මගෙන් අහන්නේ. අනිත් අයගෙන්, අනිත් අය කියමු බලන්න නේද? ඒවා දැනගෙන ඉන්න ඕන සමහර තැනකදී. ඉතින් ඒ වගේ ඒවාට මුහුණ දෙන්නත් වෙන්න ඉඩ තියෙනවා, ඒවා විනිශ්චය කරන්නත්. වේරංජ කාණ්ඩෙත් තනාව තන නෙවෙයි. ඔව්, හතරවෙනි පරාජිකාවේ. එතකොට එතන විස්තර වෙනවා මොකක්ද කෙනෙකුට ඇති වෙන්න පුළුවන්නේ අදිමානයක්, අඤ්ඤත්‍ර අදිමානා කියන පාඨයේ යටතේ. ඒක ඒවා අපි දැන් පෙන්නලා කියන්න යන්නේ නැහැ විස්තරේ. ඒවා නාරදාස් මගෙන් අහගන්නවා පැහැදිලි ලංකට්ටියට පසු වෙලාවක. මේ අදිමානය කියන එක කාටද ඇති වෙන්න පුළුවන්නේ, කාටද ඇති වෙන්නේ නැත්තේ? පැහැදිලිද? ඒ ගැන දීර්ඝ විස්තරයක් අට කතාවල සහ ටීකාවල එනවා. ඒත් එක්කම විසුද්ධි මාර්ගයේ සහ විසුද්ධි මාර්ග මහා ටීකාවේ ඒ තැන්වල විස්තර වෙනවා. ඒ තැන් හොඳට කියවලා තියාගන්න ඕන. කිසිම හේතුවක් නිසා ආර්යයන් වහන්සේ කෙනෙකුට අදිමාන ඇති වෙන්නේ නැහැ. දැන් සෝතාපන්න ආර්යයන් වහන්සේ කෙනෙකුට කවදාවත් හිතෙන්නේ නැහැ මම සකදාගාමීද දන්නේ, මම රහත් වෙලාද දන්නේ. එහෙම හිතෙන්නේ නැහැ. පැහැදිලිද? ඒ විතරක් නෙවෙයි, යම් කෙනෙක් තරුණ උදයබ්බයානුපස්සනාව පහු කළා නම්, ඒ කියන්නේ යම් අවස්ථාවක් වෙනවා මේ විපස්සනා උපක්ලේශ කියලා ධර්ම ටිකක් පහළ වෙනවා. ඒ විපස්සනා උපක්ලේශ පහු නම උපක්ලේශ ටික ඇති වෙලා ඒවායින් එහාට යනවා කියලා කියන්නේ මග්ගාමග්ග ඥාන දර්ශනය කියන தത്വයටපත් වෙලා. මග්ගාමග්ග ඥාන දර්ශනය. මොකක්ද ඒකේ තේරුම? මග නොමග දන්නා බව. මාර්ගය අමාර්ගය දැනගන්නා ඥාන දර්ශනය. ඒ தത്വයටපත් වුණ කෙනාට කවදාවත් එතනින් එහා தത്വයකයි මම ඉන්නේ කියලා හිතන්නේ නැහැ. පැහැදිලිද? කවදාවත් ඒ යෝගීන් වහන්සේට හිතෙන්නේ නැහැ මම සෝවාන් වුණාද දන්නේ නැහැ, සකදාගාමි වුණාද දන්නේ නැහැ මේ විදියට. යම් කෙනෙක් මේ විදියට ඉහළ தത്വයක හිටියා කියලා හිතලා ඊට පස්සේ ආපහු නෑ මම එහෙම නෙවෙයි සෝතාපන්නයි හරි එහෙම වැටෙනවා නම් එහෙට මෙහෙට මාරු වෙනවා නම් ඒ කිනා උදයබ්බයන් පස්සනාවවත් සම්පූර්ණ වෙලා නැහැ. පැහැදිලිද? ඊටත් මෙහා එහෙම නම් ඒ කිනා. පැහැදිලිද? ඒ කියන්නේ මග්ගාමග්ග ඥාන දර්ශනයේදී ඒ කිනා පත් වෙලා නැහැ. ඒක තමයි කතාව. ඒ නිසා මේ දේවල් අපි දැනගෙන තියෙන්න ඕන සමහර දේවල් විනිශ්චය කරද්දී. පැහැදිලි නේද? අනිත් දේ තමයි ඉතින් ආර්යයන් වහන්සේලාගේ තියෙන ගුණ ගැන අපි දැනගෙන තියෙන්න ඕන නැත්නම් අර අස්ථානීය පැහැදීම ඇති වෙන්න පුළුවන්. පැහැදිලිනේ? එහෙම නොවන කෙනෙක් ගැන ඒ කියන දේ ඇත්තයි කියලා හිතාගෙන සමහර විට වෙන මොනවා හරි වැරදි දෙයක් කරලා අමාරුවේ වැටෙන්න පුළුවන්. ඒ නිසා අපි දැනගෙන තියෙන්න ඕන කෙනෙක් තමන් ආර්යත්වයට පත් වුණා කියලා කියනවා නම් අපි ඒ කරුණු ගොඩාක් විමසලා බලලා තමයි මේ දේවල් පිළිගන්නේ. පිළිගන්න කලින් මේ දේවල් විමසලා බලන්න ඕනේ. ඉතින් මේ විමසන විදිය ගැන අටකතාවල කියලා තියෙනවා. කොහෙද තියෙන්නේ? ඒත් විනයේම තමයි. විනය අටකතාවේ කියලා තියෙනවා. ඒව ගැන විස්තර පසුව දැනගන්න. ඉතින් මේ විදියට අපිට විනිශ්චය කරගන්න පුළුවන් මේ අත්දැකීම් නිවැරදිද නැද්ද කියන එක. පැහැදිලි නේ? ආ එහෙම වුණොත් අපිට ඒ විශ්වාසයෙන් කටයුතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් අස්ථානීය පැහැදිලා අපේ ජීවිතත් ප්‍රශ්නවලට වැටෙන්න ඉඩ තියෙනවා. හොඳයි. එහෙනම් අපි ආපහු යමු සූත්‍ර දේශනාවට නේද? ආ. මෙතනනේ අපි හිටියේ. මෙන්න මේ චතු විපල්ලාස පදට්ටාන භාවයෙන් කියලානේ. ඒ ගැන දැන් කතා කළා. එතකොට මේ භූමි තුනේම තියෙන ධර්ම විපල්ලාස හතරට පදට්ඨාන භාවයෙන් එහෙම නැත්නම් කාරණා භාවයෙන් මෙනෙහි කරන කෙනාට නූපන්නා වූ අවිද්‍යා ආශ්‍රවය උපදිනවා. උපන්නා වූ අවිද්‍යා ආශ්‍රවය වැඩෙනවා. පැහැදිලිනේ? එතකොට දැන් අනිත්‍ය දෙයක් නිත්‍යයි කියලා මිනෙහි කරද්දී ඒක කුසල් හිතක් වෙන්න පුළුවන්ද? කුසල් හිතක් වෙන්න පුළුවන්. ඒක අකුසල් හිතක්. ඉතින් අවිද්‍යාව අකුසල් හිතේ යෙදෙනවද නැද්ද? අනිවාර්යෙන්ම යෙදෙනවා. එහෙමනම් නැවත නැවත මේ විදිහට මිනෙහි කරද්දී මෙන්න මේ අවිද්‍යාව වැඩෙන්න පටන් ගන්නවා. අවිද්‍යාව ආසවයක් බවට පත් වෙනවා. ආසව කියන්නේ මොනවද කියලා අපි කලින් කතා කළා. එතකොට ඒ විදිහේ ආසවයක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි අපිට මේක අයින් කරගන්න අමාරු. සාමාන්‍ය එදිනෙදා ජීවිතවල අපි කොයිතරම් මේ දේවල් දහම් කරුණු දැනගත්තත් කොච්චර මේ දේවල් ගැන කියවලා තිබුණත් අපිට ඒ විදිහට හැඟීම් ඇති වෙනවද නැද්ද? නිත්‍යයි කියන හැඟීම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ මාර්ග ඥානයකින් ප්‍රහාණය වෙන තාක්කල් මේ විපල්ලාස ටික වැඩ කරනවා. පැහැදිලි නේද? ඒ නිසා මේ මාර්ග ඥානයකින් ඒ දෙයක් ප්‍රහාණය වුණා කියන්නේ දේසි තත්වයක් නෙවෙයි. පැහැදිලි නේද? පේනවනේ අර විපල්ලාස 12න් 8ක්ම ප්‍රහාණය වෙනවා සෝතාපන්න ආර්යයන් වහන්සේට. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ මේ කියපු ක්‍රමයටම සුක්ඛපක්ඛෝ විත්තරේතබ්බෝ. සුක්ඛපක්ඛෝ කියලා කිව්වෙ මෙතනින් අදහස් කරේ මේකෙම අනිත් පැත්ත. දැන් මෙතන කිව්වේ නූපන්නා වූ කාමාශ්‍රවය, භවආශ්‍රවය, අවිද්‍යාශ්‍රවය ඉපදීම සහ වැඩීම ගැනනේ. ඒකම අනිත් පැත්ත ගැන කියවුණ නූපන්නා වූ කාම, භව, අවිද්‍යා කියන ආශ්‍රව නූපදීමටත් ඉපදුනා වූ දේවල් ප්‍රහාණය වීමටත් බලපාන විදිය ගැන තමයි මෙතන මේ සුක්ඛපක්ඛ කියලා අදහස් කරන්නේ. පැහැදිලිනේ? ඊට පස්සේ ඔන්න විස්තර කරනවා. ඇයි දැන් මෙතන ආශ්‍රව තුනක් විතරක් දැක්වේ? ඔක්කොම ආශ්‍රව කීයක් ගැන දහමින් විස්තර වෙනවද? ආශ්‍රව කීයද? ආශ්‍රව හතරයි. මොකද්ද මගේ ඇරිලා තියෙන්නේ? දිඨාසවය මගේ ඇරිලා යටින් කියලා තියනා නේද මම තව ටික කි මේ තියෙන හරි එතකොට ඇයි මේ තුනක් විතරක් දැක්ුවේ විමෝක්ෂ තුනයි තියෙන්නේ ඒ විමෝක්ෂ තුනට ප්‍රතිපක්ෂ විදියට අප්පනීහිත විමෝක්ෂය ප්‍රතිපක්ෂ වශයෙන් කාමාශ්‍රවය දැක්ුවා ඒ වගේම අනිමිත්ත ශුන්්‍යත කියන විමෝක්ෂාන්ත ප්‍රතිපක්ෂ විදියට ඉතිරි දෙක ඒ කියන්නේ භවආශ්‍රව සහ අවිද්‍යා ආශ්‍රව දෙක දැක්ුවා එතකොට මේකේ ඇයි එහෙම වුනේ මේ අප්පනීහිත විමෝක්ෂය පහළ වෙන්නේ දුක්ඛ ලක්ෂණය ප්‍රකට වුණ කෙනාට ඊට විරුද්ධ විදියට මෙන්න මේ ඊට විරුද්ධ ධර්මයක් විදියට කාමාශ්‍රවය තියෙන නිසා තමයි මෙතන ඒ විදියට දක්වන්නේ. පැහැදිලිද? එතකොට අනිමිත්ත විමෝක්ෂය පහළ වෙන්නේ, ඒ කියන්නේ මේක මේ අනිමිත්ත විමෝක්ෂය කියලා හඳුන්වන්නේ අනිත්‍යානුපස්සනාව ප්‍රගුණ කරන කෙනාට. එතකොට මේ භවආශ්‍රවය කියන එක ඊට විරුද්ධ විදියට පවතින දෙයක්. ඒ වගේම අනාත්ම සංඥාව ප්‍රගුණ වුණ කෙනාට මොකක්ද පහළ වෙන්නේ? මොකක්ද විමෝක්ෂය? නෙක්කින් ශුන්්‍යත විමෝක්ෂය. එතකොට ඒ අනාත්ම සංඥාව විශේෂයෙන්ම ප්‍රඥාවට ප්‍රඥාව වැඩෙන්න උපකාරක සංඥාවක්. ඉතින් අවිද්‍යාවට ඒක විරුද්ධයි. පැහැදිලිද? අන්න ඔය විදිහේ සම්බන්ධයක් එහෙම තියෙන නිසා තමයි මේ විදිහට දැක්වේ කියලායි කියන්නේ. දොඩ කෙටියෙන්ම කිව්වොත් මෙන්න මේ කියපු ආශ්‍රව යම් කෙනෙක් උපදවනවා නම් ඒ කෙනා විමෝක්ෂ තුනට අලාභී පුද්ගලයෝ බවට පත් වෙනවා. මේ විමෝක්ෂ නොලැබෙන පුද්ගලයෝ බවට පත් වෙනවා. එතකොට මේ කියපු ආශ්‍රව තුන නූපදවන අය විමෝක්ෂවල ලාභීන් බවට පත් වෙනවා. මෙන්න මේ බව දක්වන්න තමයි මේ ආශ්‍රව තුනක් විතරක් දැක්ුවේ. දිඨාසවයත් මෙතන මේකටම ඇතුළත් වුණා. මේකටම ඇතුළත් වෙනවා. දිඨාසවයේ කියන කරුණුත් මේක ඇතුළෙම කියවෙනවා කියලා ඊළඟට තව ටිකක් ඒවා විස්තර කරනවා. පසුව මේ මෙතනදී ඒ ටික අපි පසුව කතා කරමු. එතෙන් ගියහම තස්ස අමනසිකරණීයානම් ධම්මානම් මනසිකාරා කියලා ඒ කියන්නේ මොකක්ද? මෙනෙහි නොකල යුතු ඒ ධර්ම මෙනෙහි කරන්නා වූ ඔහුට, එහෙම නැත්නම් ඔහුට ඒ මෙනෙහි නොකල යුතු ධර්ම මෙනෙහි කිරීම හේතුවෙන්, මෙනෙහි කිරීමෙන් යම් හේකින් ඒ ධර්ම මෙනෙහි කරනවද ඒ නිසා කියන එකයි තේරුම. එහෙම මෙනෙහි කිරීම හේතුවෙන් මෙන්න මේ ධර්ම මේ විදියට ආශ්‍රව වැඩෙනවා කියන එකයි කියන්නේ. පැහැදිලිද? ඊට පස්සේ ඉතින් භාග්‍යතුන් වහන්සේ පොදුවේ දේශනා කරන මේ විදියට කරන කෙනාට නූපන් ආශ්‍රව උපදිනවා, උපන් ආශ්‍රව වැඩෙනවා කියලා පොදුවේ දේශනා කරනවා. ඒ කියපු ආශ්‍රවවල ඉතින් වෙන් කරන්න නැතුව ඒ සියල්ලම අභේද වශයෙන් වෙන් කරන්නේ නැතුව නිගමනයක් වශයෙන් දක්වනවා. පැහැදිලිද? මේ වෙනකන් කියපු ටිකේ පැහැදිලි තැනක් තියෙනවා නම් ඉක්මනට තප්පර 20කින් කව ඒ අවබෝධය තියාගෙන දැන් අපිට ව්‍යවහාර කරන්න පුළුවන්. පැහැදිලි නේද? පැහැදිලිද? දැන් අපිට සියල්ලෙන් සියල්ල මේ සම්මුති ඉවත් කරලා කටයුතු කරන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. දැන් භාග්‍යතුන් වහන්සේමත් දේශනා කරා. භාග්‍යතුන් වහන්සේම දේශනා කළා ඒකෝ භික්කවේ පුරිස පුද්ගලෝ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන කතමෝච ඒක පුද්ගලෝ තථාගතෝ භික්කවේ අරහං සම්මා සම්බුදෝ. ඉතින් දේශනා කළාද නැද්ද? දේශනා කළා. හැබැයි දැන් භාග්‍යතුන් වහන්සේ මේ අවබෝධය තියාගෙනද කටයුතු කළේ නැද්ද? දැන් රහතන් වහන්සේ මෛත්‍රී වඩන්නේ නැද්ද? දැන් එතකොට අපි සත්වයේ කියලා අරමුණු කරද්දී, එතකොට අපි සාමාන්‍යයෙන් අපි කෙනෙක්ව සුවපත් වේවා කියලා අරමුණු කරද්දී, ඒ කෙනාට සාමාන්‍ය පෘථග්ජන කෙනෙකුට මේ අවබෝධය නැතුවයි අරමුණු කරන්නේ. පැහැදිලිද? නියත සප්පේ පුද්ගලෙක් ඉන්නවා කියලා. පැහැදිලිද? රහතන් වහන්සේ මෛත්‍රී භාවනා වඩනවාද නැද්ද? දැන් මෛත්‍රී විහරණ වල අග්‍රස්ථානයටපත් වුණ රහතන් වහන්සේලා ඉන්නවා. දැන් අර කියන්නේ නේද මෛත්‍රී සමාධි වලට එහෙම සමවදිනවා මේ ස්වාමීන් වහන්සේලා මේ පිණ්ඩපාතේ ගද්දි එහෙම කියලා නේද? එතකොට ඒ ස්වාමීන් වහන්සේලා කොහොමද ඒක කරන්නේ? දැන් අපි මේ දකින විදිහටමද? එහෙම නෙවෙයි. පැහැදිලි නේද? අන්න ඒ වෙනස අපි තේරුම් ගන්න ඕනේ. පැහැදිලිද? අපි මේ දේවල් බලන විදිහටම නෙවෙයි ආර්යයන් වහන්සේලා දේවල් දකින්නේ. පැහැදිලිද? එතකොට අපි දකින්නේ මේ අපි තමු මේ කණුවක් නම් එක දිගටම දිගටම එකම විදිහට තියෙන කණුවක් කියලා. හැබැයි ආර්යයන් වහන්සේ කෙනෙක් ඒක දකිද්දි දකින්නේ මේක කණුවක් කියලා ව්‍යවහාර කරනවා. හැබැයි මේ දේවල් වල නියම ස්වභාවය අවබෝධ කරගෙනයි ඉන්නේ. පැහැදිලිද? එතකොට මෛත්‍රී භාවනාව වඩද්දී විතරක් නෙවෙයි සාමාන්‍ය දේශනාවක් කරද්දිත් මේ සම්මුති දේශනාවක් කරනවා රහතන් වහන්සේලා. දැන් භාග්‍යතුන් වහන්සේම දේශනා කරපේ වගේ සම්මුති දේශනානේ සූත්‍ර දේශනාවල දිතියෙන්. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා දේව්දත් තෙරුන් වහන්සේට ප්‍රකාශනීය කර්මය කරන්න කියලා අනුදැන්නා. නේද? එතකොට කෙනෙක් ඇහුවොත් එහෙම, ඉතින් දේව්දත් තෙරුන් කියලා කෙනෙකුත් නැත්තම් ප්‍රකාශනීය කර්මය කරන්නත් කෙනෙක් නැත්තම් ඉතින් ඕක ඇති වැඩේ මොකක්ද? ඕක නොකර හිටියනම් හොඳයි නේද? හැබැයි සම්මුතිය ඒ නිසා තමයි අපි ඒ සම්මුතිය සම්මුති ලෝකයේ කටයුතු කරන්න ඕන. හැබැයි ඒ අවබෝධය තියාගෙන. පැහැදිලිද? එතකොට රහතන් වහන්සේලාට සහ ආර්යයන් වහන්සේලාට ඒ තමන්ගේ අවබෝධ ඥානයේ මට්ටමට ඒ අවබෝධය තියෙනවා. හැබැයි සම්මුති ලෝකයේ ක්‍රියාත්මක වෙනවා. පැහැදිලි ඇති උත්තරේ. තප්පර 20 ඉවරයි නේ. හරි. ටික ටිකට යමු. මේ කොටස කවුරු හරි ඉක්මනට කියමු බලන්න. නෑ වෙනසකටත් එක පිරිසට කියවන්න දෙන්නේ නේද? හොඳයි ඒක. පොඩි අයටත් දෙමු නේද? කැමැත්තෙන් කවුරු හරි කියමු. රාහුල ආස්ම කියනවාද? මෙතන මේ 18 කියේ.
අවසරයි සර්. සෝ එවං අයෝනිසෝ මනස කරෝති අහෝසින් නුකෝ අහං අතීත මද්ධානං නනු කෝ අහෝසින් අතීත මද්ධානං කිං නුකෝ අහෝසින් අතීත මද්ධානං කතං නුකෝ අහෝසින් අතීත මද්ධානං කිං හොත්වාකින් අහෝසී නුකෝ අහං අතීත මද්ධානං භවිස්සාමි නුකෝ අහං අනාගත මද්ධානං නනුකෝ භවිස්සාමි අනාගත මද්ධානං කින්නුකෝ භවිස්සාමි අනාගත මද්ධානං කතන්නුකෝ භවිස්සාමි අනාගත මද්ධානං කින් හොත්වාකින් භවිස්සාමි නුකෝ අහං අනාගත මද්ධානන්ති ඒතරහීවා පච්චුප්පන්න මද්ධානං අජ්ජත්ත කතං
අජ්ජත්තං
අජ්ජත්තං කතං කති හෝති අහං නුකෝ අහං නුකෝස්මි නනුකෝස්මි කින් නුකෝස්මි කතං නුකෝස්මි අයං නුකෝ සත්තෝ කුතෝ ආගතෝ සෝ කුහින් ගාමි භවිස්සතීති.
හා ඔන්න ඒ වැරදියට මෙනෙහි කරන ආකාරය ගැනයි මෙතන තියෙන්නේ. ඒ විදියට අර කලින් කියපු විදියට ආශ්‍රව වඩන කෙනා මෙන්න මේ විදියට සිහි කරනවලු වැරදියට. කොහොමද? මම අතීතයේ හිටියද අහෝතින් නුකෝ අහං අතීත මද්ධානම්. මෙතන අතීත මද්ධානම් කියලා විශේෂයෙන්ම අදහස් ගන්න පෙර භවය ගැන. මේ ඊයේ හිටියද නැද්ද කියන එකක් නෙවෙයිද? ඒක නම් මතකයි නේ හැමෝටම නේද? මේ කියන්නේ අතීත භවයක මම හිටියද නැද්ද? එහෙම අතීතේ මම හිටියේ නැද්ද දන්නේ නැහැ. ඒක තමයි නනුකෝ අහෝසින් අතීත මද්දාන. ඊට පස්සේ කිං නුකෝ අහෝසින් අතීත මද්දාන. අතීතයේ මම කවර කෙනෙක් වුණාද? අතීතයේ මම කෙසේ සිටියද? තොර මේ වගේ නේ ඉස්සරහට අට කතාවේ විස්තර වෙනවා. තොර කතං කියලා කියන්නේ ආකාරය ගැනයි කියන්නේ. ඒ කොයි විදියේ කෙනෙක්ද කියන අර්ථය. එතකොට කිං හුත්වා කිං අහෝසින් නුකෝ අහං අතීත මද්දානං. කවරෙක් වී කවරෙක් වුණාද මම අතීතයේදී? අනාගතයේදී මම ඉඳීද දන්නේ නැද්ද දන්නේ? ඒ කියන්නේ මේ ඉක්මනට මැරිලා යයිද කියන අර්ථය නෙවෙයි. මේ ජීවිතේ අනාගතය ගැන නෙවෙයි මේ කියන්නේ. අනාගත භවයක මම උපදීද දන්නේ නැහැ නැද්ද දන්නේ නැහැ. එතකොට නනුකෝ භවිසාමි අනාගත මද්ධානං. ඒකම අනාගතයේ නොවේවිද කියලා හිතනවා. එතකොට කොයි විදියේ කෙනෙක් අනාගතයේ වෙනවද? කොයි ආකාරයේ කෙනෙක් වෙනවද? කවරෙක් වී කවරෙක් වෙනවද අනාගතයේදී? මෙන්න මේ විදියට කල්පනා කරනවා. ඒ විදියටම මේ දැන් තියෙන වර්තමාන අර්ධය සම්බන්ධවත් වර්තමාන භවයේ සම්බන්ධවත් සැක සහිතව සිහි කරනවා. මම කියලා කෙනෙක් ඉන්නවද? නෝනුකෝස්මි මම නැද්ද දන්නේ? මම කියලා කෙනෙක් නැද්ද? ඒ ගැන අටකතාවේ පැහැදිලි කරනවා මේවා. හරි, ඒවා බොහොම පැහැදිලිව විස්තර කරනවා. කොහොමද උනේ, කොයි විදියටද උනේ, මේ සත්වයා කොහෙන්ද පැමිණියේ, කොහෙටද යන්නේ? මෙන්න මේ විදියට එව නැත්තම් මේ ඇති වෙන්න පුළුවන් සැක කීපයක් ගැනයි මේ විස්තර කරන්නේ. කතං කති හෝති, කෙසේද කෙසේද කියලා සැක ඇති වෙනවා, සැක ඇති කර ගන්නවා. හරි, මේ ටිකට අට කතාවේ දීර්ඝ විස්තරයක් ටිකක් වැඩි විස්තරේ අපි ඒ ටික මන්ට බලාගෙන ගිහිල්ලා ඊළඟ ඡේදේ කතා කරමු. හරි. හරි, ඊට පස්සේ මේ ආශ්‍රව ගැන දැක්කුවා. ඊට පස්සේ මේ අයෝනිසෝ මනසිකාරය නිසා තමයි මේ කාමාශ්‍රව ආදිය උපදින්නේ. එතකොට ඒ අයෝනිසෝ මනසිකාරය නිසා උපදින කාමාශ්‍රව සම්බන්ධව ඒ ආශ්‍රව උපදින පුද්ගලයෙක් ගැන අර උඩින් කියවනේ. අන්න ඒ පුද්ගල ශීර්ෂයෙන්ම දක්වලා ඒ ගැන දේශනා කරන්න තමයි භාග්‍යතුන් වහන්සේ සෝ ඒවං අයෝනිසෝ මනසිකරෝති කියලා ඒ පුද්ගලයා කියලා පුද්ගල අදිෂ්ඨාන න්‍යායෙන් මේ දේශනාව කරේ. පැහැදිලි නේ? ඒ නිසා තමයි සෝ කියලා පදයක් මෙතන යොදලා තියෙන්නේ. ඒ පුද්ගලයා, එහෙම නැත්නම් අර ආශ්‍රව ඇති කරගන්න පුද්ගලයා අයෝනිසෝ මනසිකාර කරනවා. කොහොමද ඒ ආශ්‍රව උපදින්නේ? මෙන්න මේ අයෝනිසෝ මනසිකාරය නිසයි කියන එක දක්වන්නයි මේ විදිහට දේශනා කරන්නේ. ඊට පස්සේ ඔන්න විචිකිච්ඡා ශීර්ෂයෙන් මෙතනදී දැන් විචිකිච්ඡාව ගැන දේශනා කරනවානේ. සැක කතං කති හෝති කියලා. අන්න ඒකෙනොත් එතකොට දිත්තාසවය ගැන දැක්වෙනවා. දිත්තාසවය ගැන කියවෙනවා. ඒ විදිහට දක්වමින් භාග්‍යතුන් වහන්සේ දේශනාව ආරම්භ කළා කියලයි මෙතන විස්තර කරන්නේ. හරි, ඊට පස්සේ විස්තර කරනවා යම් කෙනෙකුට අර කලින් කියපු ක්‍රමයට ආශ්‍රව උපදිනවද? අන්න ඒ පෘතග්ජන තැනැත්තා. එහෙම නැත්නම් අසුතවා පුතුජනෝ ආදී වශයෙන් මේ අර දක්වපු තැනැත්තා මෙන්න මේ විදියට නුනුවණින් අනුපායෙන් කියන්නේ වැරදි ක්‍රමයට, උපපතහින් කියලා කියන්නේ වැරදි මාර්ගයෙන් මෙනෙහි කරනවා. කොහොමද මොකක්ද මේ කල්පනා කරන වැරදි ආකාරය? අහෝතින් නුකෝ අතීත මද්ධානං ආදි වශයෙන් අර කලින් පිළේ ආපු ටික. පැහැදිලිද? මේ මෙතෙන් දෙනකන් ඒ පෙය්‍යාලම ඇතුලේ ඉතිරි ටිකක් තියෙනවා. පැහැදිලිනේ? හා. එතකොට මොකක්ද මේ කිව්වේ? යම් ආකාරයකට මේ පුද්ගලයාට අහං අහෝසින් නුකෝ ආදී ක්‍රමෙන් කියන ලද 16 වෙදෑරුම් සැකය උපදිනමද අන්න ඒ ආකාරයට මේ පුද්ගලයා මෙනෙහි කරනවා කියන එකයි මේකේ තේරුම. කොහොමද එතකොට මේ වාක්‍ය ගැලපුවේ? පාලියෙන් වාක්‍ය ගලපලා කියමු බලන්න මේ පාඩය. පදෙන් පදේ පරිවර්තනය කරමු. කෝ අපිට ඇහෙන්නේ නැහැ. ටිකක් සද්දෙන් කියන්න ඕන. කවුද? සුමන සාරායස්ම මෙතනින් පටන් ගන්න ඕන. හරි, තව ටිකක් ඉස්සරහට යන්න ඕනේ. පිචිකිච්ඡා උප්පජ්ජති එවං අන්න ඒ ආකාරයෙන් යතහ කියලා පටන් ගත්තානේ මෙතන. මේ යතහ කියන එක විස්තර කරන්න තමයි එවං පාඨයේ යෙදෙන්නේ. පැහැදිලිනේ? යතහ යම්සේ අස්ස මොහුට අහං අහෝසින් නුකෝ ඉති ආදීනා නයේන මම අතීතයේ සිටියෙම්ද යනාදී ක්‍රමයෙන් වුත්තා කියන ලද්දා වූ සෝලස විදාපි විචිකිච්ඡා උප්පජ්ජති 16 වෙදෑරුම් සැකයක් උපදිනවද ඒවං අන්න ඒ ආකාරයට සෝ අයෝනිසෝ මනසිකරෝති. ඒ පුද්ගලයා නුනුවණින් මෙනෙහි කරයි. පැහැදිලිද? ආ හරි. ඊළඟ එක අහෝතින් නුකෝ නනුකෝ කියලා මෙතන කිව්වේ සාස්වත ආකාරය සහ අදිච්ච සමුප්පatti ආකාරය නිසා අතීතයේ තමන්ගේ විද්‍යමානත්වය සහ අවිද්‍යමානත්වය සැක කරනවා. මොකක්ද මේ කිව්වේ? අහෝසින් නුකෝ නනුකෝ මම හිටියද නැද්ද කියලා අතීතය ගැන ඇතිවෙන සැකය. ඒක වෙන්න පුළුවන්. එතකොට මේ දිගට හිටපු ආත්මයක් තියෙනවද නැද්ද? ඒ වගේම අදිච්ච සමුප්පatti කියලා කියන්නේ දැන් අපි පෙර ජීවිතයක ඉන්නේ නැතුව එකවරම මේ ලෝකයේ හටගත්තද? පෙර සම්බන්ධයක් නැතුව එකවරම හටගත්තද කියලා මෙන්න මේ ආකාරයේ සම්බන්ධව සැකයක් ඇති වෙනවා. ඊට පස්සේ අහන්නේ එහෙම සැකයක් ඇති වෙන්න පුළුවන්ද කියලා අහන්න එපා. ඒකට කාරණා අහන්න එපා. ඇයි එහෙම වෙන්නේ කියලා අහන්න එපා. මෙන්න මේ පාඩය මතක තියාගන්න එක වටිනවා. තේනව නේද? මොකද්ද කියලා තියෙන්නේ? කියවමු පාලියෙන් ඒ කොටස. හැමෝම කියවමු බලන්න. ආ. බාල පුතග්ජන පුද්ගලයා උම්මත්තක යකුමෙනි. උමතු ඌවකුමෙනි. පැහැදිලිද? යතහ තතහවා පවත්තති. ඒතොර කොහොම කොහොම හරි මොන ක්‍රමයකට හරි හිත පවතින්න පුළුවන්. ඊට පස්සේ විස්තර කරනවා ඒ වුණාට අයෝනිසෝ මානසිකාරය තමයි මේ විදියට සිටිවිල්ලක් ඇති වෙන්න ප්‍රධාන කාරණාව. මොකද්ද කාරණාව? අයෝනිසෝ මානසිකාරය. ඊට පස්සේ මේ විදිය අයෝනිසෝ මානසිකාරයට මොකක්ද කාරණාව? පෘථග්ජන භාවය ම තමයි කාරණාව. ඉතින් පෘථග්ජනකම තමයි ප්‍රධාන කාරණාව. ඒ වගේම ආර්යයන් වහන්සේලාව නොදැකීම ආදියත් කාරණාවක් තමයි. එතකොට පෘථග්ජන භාවය නිසා තමයි අයෝනිසෝ මනසිකාරය යෙදෙන්න හේතුව. ඊට පස්සේ ඔන්න තව ප්‍රශ්නයක් අහනවා. නනුච පුතුජ්ජනෝපි යෝනිසෝ මනසිකරෝති ඉති. ඊට පස්සේ ප්‍රශ්නයක් ගන්නවා. එතකොට එහෙනම් පෘථග්ජන කට්ටියත් යෝනිසෝ මනසිකාරයත් කරන්නේ. එහෙමනම් කොහොමද මේ පෘථග්ජන භාවයමයි මේකට හේතුව, පෘථග්ජන භාවය මේකට හේතුවක් කියලා කියන්නේ? ඊට පස්සේ උත්තරය දෙනවා, කෝවා ඒව මාහ න මනසිකරෝතිති. කවුද කිව්වේ මෙහෙම මෙනෙහි කරන්නේ නැහැ කියලා? කවුද කිව්වේ පෘථග්ජනයා පෘථග්ජන කෙනෙක් යෝනිසෝ මනසිකාරේ කරන්නේ නැහැ කියලා කවුද කිව්වේ? න පනතත්ථ පුතුජන භාවෝ කාරණං. මේ යෝනිසෝ මනසිකාරයට පෘථග්ජන භාවය කාරණාවක් නෙවෙයි. සද්ධර්ම ශ්‍රවණ, කල්යාණ මිත්‍රතා ආදී තමයි යෝනිසෝ මනසිකාරයට කාරණාව. එහෙම නැතුව පෘථග්ජන වීම නිසා යෝනිසෝ මනසිකාරයේ තියෙනවා එහෙම තර්කයකට එන්න බෑ. පැහැදිලිද? පෘථග්ජන කෙනෙක් උනත් යෝනිසෝ මනසිකාරය පවත්වනවා නම් පවත්වන්නේ සත්පුරුෂයන්ගේ ආශ්‍රය සහ සද්ධර්ම ශ්‍රවණය ආදී නිසයි. පැහැදිලිනේ? එහෙම නැතුව පෘථග්ජනව හිටපු හේතුව නිසා මෙයා යෝනිසෝ මනසිකාරය කරනවා එහෙම නෙවෙයි. එහෙම වුණොත් එහෙම පෘථග්ජන භාවයෙන් මිදුනම යෝනිසෝ මනසිකාරයත් නැති වෙන්න ඕන. පැහැදිලි නේද? පැහැදිලි නේ? හා හරි. ඊට පස්සේ ඔන්න උපමාවකින් විස්තර කරනවා, මස් මාළු වගේ දේවල් තම තමන්ගේ ප්‍රകൃතියෙන්ම සුවඳ දේවල් එහෙම නෙවෙයි. අபிසංඛාර පච්චයා සුගන්ධානි පිහොಂತಿ. ඉතින් ඒකට එකතු කරන දේවල් අනුව සුවඳ වෙන්නත් පුළුවන්, ගඳ වෙන්නත් පුළුවන්. පැහැදිලි නේ? ආ. අන්න ඒ වගේ තමයි පෘථග්ජන භාවය නේද? එතකොට ඒ සත්පුරුෂයෝ සහ ඒ වගේම සද්ධර්ම ශ්‍රවණ ආදී කරුණු එකතු වුණාම යෝනිසෝ මනසිකාරය කරන්නත් පුළුවන්, අසත්පුරුෂ ආශ්‍රය එහෙම ලැබුණම අයෝනිසෝ මනසිකාරය කරන්නත් පුළුවන් වෙයිද? ආ, පුළුවන්. ඒ වගේ තමයි. ආ. හරි. ඊට පස්සේ කින්නුකෝ අහෝසින් කියන පාඨයෙන් විස්තර කරන්නේ ಜಾති ලිංග උප්පත්ති අනුව ක්ෂත්‍රිය කෙනෙක් වෙලා හිටියද, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර, ගෘහස්ත, ප්‍රවෘජිත ඔය කියන කවුරු වගේ කෙනෙක් වෙලාද හිටියේ කියලා අතීතය ගැන සැක කරනවා. කතන්නුකෝ කියලා කියන්නේ සංඨාන, සටහනේ ආකාරය ගැන සැක කරනවා. මේ දීඝ කියලා කියන්නේ උසයි කියන එකයි ඈ. උසට හිටියද, කෙටි මේ මිටිවට හිටියද, එතකොට සුදුවට හිටියද, කළුවට හිටියද, ওই විදියට සැක කරනවා කියලායි කියන්නේ. ඊට පස්සේ කේචි වාදයක් තියෙනවා, අපි ඒව අතහැරලා යමු. මෙතන මේ කියන්නේ ඒකත් කියන්න අවශ්‍ය නැහැ නේද? ඉතින් ඒක කේචි වාදයක්, මේක ගැන කියලා කියන්නේ සාර සමාස ආචාර්යයන් වහන්සේලා. කියන්නේ අභයගිරි වාසී භික්ෂූන්ගේ තිබ්බ මතයක් කියලා. කිං හුත්වා කිං අහෝසින් කියලා කියන්නේ ඒ ජාතිය ආදී නිසා, උප්පත්ති ආදී නිසා ක්ෂත්‍රියෙක් වෙලා බ්‍රාහ්මණෙක් වුණාද, එහෙම නැත්නම් දෙවියෙක් වෙලා මිනිසෙක් වුණාද, ඔය විදියට ඒ තමන්ගේ පරම්පරාව ගැන සැක ඇති කරගන්නවා. මෙතන එතකොට අද්දානං කියලා කිව්වේ කාලය ගැන කියවෙන වචනයක්. අතීත මද්දානං, අතීතං අද්දානං කියන්නේ අතීත කාලයේ කියන එකයි තේරුම. පැහැදිලිද? අද්දාන කියන වචනය කාලාර්ථයේ සහ දූරාර්ථ වාචී. දුර ගැන කියවෙන අවස්ථාවක් තියෙනවා, කාලය ගැන කියවෙන අවස්ථාවක් තියෙනවා. හරි. ඊළඟට භවිස්සාමිනුකෝ නනුකෝ කියලා එතනින් කියන්නේ ඒ අනාගතය ගැන සැක කරන ආකාරයයි. කලින් කියපු කාරණා ඒ විදිහටම තමයි. එතකොට සාස්වත ආකාරයෙන් සහ උච්ඡේද ආකාරයෙන් සිහි කරනවා. එතකොට මේ සාස්වත ආකාරයෙන් කියලා කියන්නේ දිගට ඉන්න මමෙක් ඉන්නවද කියලා හිතන එක. එතකොට උච්ඡේද ආකාරය කියලා කියන්නේ මෙතනින් පසුව මේ ස්කන්ධ සිඳෙනවා කියන අදහසින් සැලකීම. එතකොට මේ උච්ඡේදය සහ දැන් උච්ඡේදවාදයේදී ඒ අයගේ අදහස මොකක්ද? මේ භවයෙන් පසුව දිගට පවතින දිගට පවතින නෙවෙයි. මේ භවයෙන් පසුව ස්කන්ධයන්ගේ පැවැත්ම සම්පූර්ණ අවසන් වෙනවා කියලා හිතන එකයි. එතකොට අපේ දැන් බුදුදහමේ තියෙන දර්ශනයයි මේකයි අතර මොකද්ද තියෙන වෙනස? ඒව දෙනම් ඉන්නේ බෑ නැත්තම් නේද? අපිත් උච්ඡේදවාද කියලා නැත්තම් කවුරු හරි කිව්වොත් එහෙම. මොකද උච්ඡේදවාදය කියන කේ සහ දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සහ මේ සාස්වත කියන මේ කරුණ අතර වෙනස. සාස්වත කියන්නේ මොකද්ද? සාස්වත ධිට්ඨිය. තමන් ඇත. එතකොට උච්ඡේද කියන්නේ නැත. එතකොට දැන් ඒ දෙකම වැරදි නම් කොහොමද නිවැරදි වෙන්නේ? එතකොට මේ මැද එකෙන් කියවෙන්නේ මොකද්ද? අදහස මොකද්ද? ඇත්තේත් නැහැ නැත්තේත් නැද්ද? කොහොමද ඒක විස්තර කරන්නේ? හේතුඵල ධර්ම වශයෙන්. එතකොට කෙටියෙන්ම කිව්වොත් මේ සාස්වත කියලා කියන්නේ එක දිගට පවතින යම් කිසි ධර්මතාවයක් ගැන ඒයි විශ්වාස කරනවා. මේ ස්කන්ධ පංචකය අතුරින් එකක් හරි දැන් නාම ධර්මනි විශේෂයෙන්ම දැන් රූප ධර්ම නම් ඉතින් දිගට පවතින්නේ නැහැ කියලා තේරෙනවනේ. මේ ඉතිරි ස්කන්ධ වලින් එකක් හරි එක දිගටම පවතිනවා වෙනස් වෙන්නේ නැහැ කියලා ඒයි ගන්නවා. පැහැදිලිද? එකක් හෝ වේවා කීපයක් හෝ වේවා. පැහැදිලිද? එතකොට මේ රූපය දිරලා ගියාට මේ රූපය ඇතුලේ ඉන්න මමෙක් ඉන්නවා. එයා නම් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. එයා දිගටම එයා මේ රූපයේ ඉඳන් තව රූපයකට මාරු වෙනවා ඊළඟ භවයේ වෙද්දී. පැහැදිලිද? ඒ කෙනා වෙනස් වෙන්නේ නැහැ. ඒ ආත්මය වෙනස් වෙන්නේ නැහැ. දිගටම පවතින ඒ විදිහේ ආත්මයක් පවතිනවා කියලා හිතනවා. අන්න ඒක තමයි සාස්වත ධිට්ඨිය. උච්ඡේද ධිට්ඨියේදී කියන්නේ මේ භවයෙන් පසුව මේ ස්කන්ධයන් නැවත පවතින්නේම නැහැ. ඒවා සම්පූර්ණම අහෝසිම වෙලා යනවා. නැවත ඒවායේ පැවැත්මක් නැහැ. දැන් එතකොට ධහමේ විස්තර කරන්නේ කොහොමද? අපි එහෙම එක දිගටම පවතිනවා කියලා කිව්වොත්, ඉතින් ඒක වැරදි. මොකද එහෙම එක දිගටම පවතින කිසිම ස්කන්ධයක් නැහැ. පරම්පරා වශයෙන් තමයි පවතින්නේ. පැහැදිලිද? පරම්පරා වශයෙන් පවතින නාම සංතතියක් සහ රූප සංතතියක් තියෙනවා. එතකොට මේ රූප සංතතිය අවසන් වුණාට නාම සංතතිය නොසිඳී පවතිනවා. ඒ කියන්නේ සංතතිය කියලා ඒ වචනේ පාවිච්චි කළේ ඒකයි. එකම නාම ධර්ම නෙවෙයි. ඒ නාම ධර්ම පරම්පරාව දිගට පවතිනවා. පැහැදිලිද? නිවන් දකින්න අවස්ථාව දක්වා මේ හේතුඵල වශයෙන් මේ නාම සංතතිය පවතිනවා. නමුත් උච්ඡේද ධිට්ඨිය තියන අය ඒක පිළිගන්නේ නැහැ. පැහැදිලිද? ඒ අය කියන්නේ මරණින් මත්තේ කිසිම දෙයක් නැහැ. කර්ම බලපෑමක් ඒවා කිසි දෙයක් නැහැ. මේ ජීවිතෙත් ඔය කර්ම ඒවා කිසි බලපෑමක් නැහැ. අම්මා මැරුවත් තාත්තා මැරුවත් ඒ වගේ විපාකත් නැහැ. හොඳ දේවල් කළාට ඒකේ විපාකත් නැහැ. දන් දුන්නට සිල් රැකකට ඒ වගේ ඇති වැඩකුත් නැහැ. අන්න ඒ විදිහට අදහස් තියන අය තමයි උච්ඡේද වාදීන් කියලා කියන්නේ. ඒ විදිහේ අදහස් තියන අය දැනට ඉන්නවද නැද්ද? දැනට ඉන්නවද නැද්ද? දැනටත් ඉන්නවා ඈ. එහෙම අය අපිටත් මොන ගිහිලක් තියෙනවා. ඒක නිසා ඒ වගේ අය ලෝකේ ඉන්නවා. විචුණාසල අතර ඉන්නවද දන්නේ නැහැ. එහෙමත් සමහරට ඉන්නත් ඉඩ තියෙනවා. සමහර පැවිදි වුණාට සමහර වැරදි දර්ශන ආදී හදාරලා ඒ දික්ටි ගත්තාය ඉන්න ඉඩ තියෙනවා. හැබැයි ඉතින් අපි තේරුම් ගන්න ඕන මේ හේතු ධර්ම සහ ඵල ධර්ම අතර තියෙන සම්බන්ධයේ තේරුම් අරගෙන මෙන්න මේ දික්ටි වලට යන්නේ නැති වෙන්න ඒ නිවැරදිව යම් කාරණාවක් විස්තර කරන්නේ කොහොමද කියන එකත් අපි දැනගෙන තියෙන්න ඕන. පැහැදිලිද? ඒකට යම් සිදුවීමක් වුණාම ඒක අපි ධර්මානුකූලව විස්තර කරන්නේ කොහොමද? හේතුඵල දර්ශනය ඉස්මතු වෙන විදිහට ඒ නිවැරදි ධර්මයේ සඳහන් වෙන ආකාරයට ඒක විස්තර කරන්නත් අපි දැනගෙන තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කවුරු හරි ප්‍රශ්නයක් අහපුවාම අපිත් මේ එකට වැටිලා නම් උත්තර දීලා තියෙන්නේ ඒක ඉතින් ගොඩාක් හානි කරයි ඈ. හරි. හොඳයි. එහෙමනම් අදට අපේ කාලේ අවසන්. මේ ටික ඉවර කරන්න බැරි වෙයි. මෙතන අපි ඊළඟ දවසේ මෙතන ඉඳන් පටන් ගමු. අද නවත්තපු තැන ඉඳන්. මේ වෙනකන් මේ කතා කරපු ටිකේ මොනවා හෝ ගැටලුවක් තියෙනම් ඉක්මනට අහම බලන්න. ඔව්. ඔව්. මොකක් නිසාද? ඔව්. ඔව් අනිත් විපල්ලාස තියෙනවා දැන් ඒ වෙද්දි සෝතාපන්න වෙලා විතරනේ හිටි රහත් වෙලා හිටියේ. එහෙම තමයි කියන්නේ. ඔව්. රහතන් වහන්සේ නමක් නම් එහෙම ග්‍රහණයට ගන්න බෑ. පැහැදිලි. මේක නේද? කත්තියෝ හුත්වා ඒ විදිහටයි අර්ථ කියලා තියෙන්නේ. කත්තියෝ හුත්වා කියන එක. එතකොට කවරෙක් වී කියලායි අපි අර්ථ කියන්න වෙන්නේ. එතකොට කුමක් වී කියන එකම නෙවෙයි කුමන જાතියක් වී කියලා අපිට ගන්න පුළුවන්. එතකොට කියලා තියෙන්නේ තමන්ගේ අර પરම්පරාව සැක කරනවා කියන එක. එතකොට කවරෙක් වී කවරෙක් උනාද කියන අර්ථය තමයි. හැබැයි මේකේ කිං ශබ්දය කුමක් කියන වගේ අර්ථයක් පේන්නේ. නමුත් මේක විස්තර කරලා තියෙන්නේ මේ විදිහට. එතකොට ඒ විදිහ යෙදීම් තියෙනවා. එතකොට අපි මේක කිං කියලා යෙදුවට අර්ථය කියද්දි එතකොට කියන්න ඕන කවරෙක් වී කියලායි. පැහැදිලි නේ?